විශේෂයෙන් අපි ඔය සාකච්ඡා කරන දේවල් ප්‍රඥාව වඩනවා කියන්නේ මොකද්ද? විදර්ශනය කරනවා කියන්නේ මොකද්ද? ඒවා හොඳට තේරුම් ගන්නවා. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකෝත්තර පැත්ත. ලෝකේ යන දැක්ම නම් සාමාන්‍ය ඕගොල්ලන්ට තියෙනවනේ. ලෝක ජීවිතය යහපත් කරගන්න නේද? හොඳ දේවල් කරන්න, නරක දේවල් කරන්න එපා. පින් කරන්න, පව් කරන්න එපා. ඒ දේ සාමාන්‍ය ඉතින් ගොඩක් දන්නේ. නොදන්න දේ තමයි මේ ලෝකෙන් ඈතර වෙන්න මොනවද කරන්න. ලෝකෝත්තර මාර්ගය කියන්නේ මොකක්ද? ඔක පෙන්නලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදු කෙනෙකුට විතරයි ওই දේ පෙන්නලා දෙන්නත් පුළුවන්. ලෝකයෙන් මිදෙන්න කොහමද? නැත්තම් තව විදිහට කිව්වොත් නැවත උපතක් නැති කරන්නේ කොහමද? හේ දැන් බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ ආයේ නූපදින විදිහ. ලෝකෙන් මිදෙන, ලෝකෙන් එතෙර වෙන විදිහ. හේ ඒකෙදි තේරුම් ගන්න තියෙනවා දුක කියන්නේ මොකක්ද? දුක හටගන්නේ ඇයි? දුක්ඛ සමුදය. දුක්ඛ නිරෝධය මොකක්ද? ඒ කියන්නේ දුක නූපදින తත්වය මොකක්ද? නිරෝධය කියන්නේ දුක උපදින්නේ නැහැ. උපදින්නේ නැති తත්වය මොකක්ද? ඒ දුක උපදින්නේ නැති తත්වෙට පත් වෙන්නේ කොහොමද? මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ නේද? එතකොට ඔක කෙටියෙන් අපි චතුරාර්ය සත්‍ය කියලා කියනවා. එතකොට චතුරාර්ය සත්‍ය කෙනෙක් දැනගත්තොත් එතනින් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඉතින් අපි චතුරාර්ය සත්‍ය දන්නවනේ. ඒ හින්දා අපට සම්මා දිට්ඨිය තියනවාද කියලා. ඉතින් ඒ දුක කිව්වහම දුක එක එක මට්ටමෙන් මේකයි දුක කියලා හිතන්න පුළුවන්. දැන් මේ දුක් වෙන කිව්වහම එක එක මට්ටමෙන් එක එක කෙනාට අවබෝධ වෙනවා. නේද? කෙනෙකුට හිතන්න පුළුවන් මේ අපිට හැදෙන ලෙඩ දුක් තමයි දුක. අන්නෝකෙන් නිදෙන්න. නැත්තම් මේක විදිහකට වාඩි වෙලා ඉන්න බෑ. ටිකක් වෙලා යනකොට විදෙන්න ගන්නවා. ඕක තමයි දුක. ඈ එහෙම නැත්තම් ඒක දුකයි නේද? ඕ නැත්තම් අපිට ඔය හිතන දේවල් ලැබෙන්නේ නෑ. ඒ හින්දා දුකයි. ඒකත් දුක තමයි නේද? මහන්සියලා මහන්සියලා දුක් ඉඳලා ළමයි හැදුවා. ඒගොල්ලෝ කියන දේ අහන්නේ. එතකොට දුකයි. අපිට ඕන විදිහට ඉන්නේ නැහැ ඒගොල්ලෝ. නේද? ඒගොල්ලන්ට ඕන විදිහට තමයි ඒගොල්ලෝ. ඉතින් දුකයි. කවුද දුක හදාගෙන තියෙන්නේ? තමන් බණින්නේ අනුන්ට. නේද? එතකොට මේ දුක එක එක මට්ටමක ඒ දැනෙන වෙලාවල් තියෙනවා. ඒ සමහර වෙලාවට අඬනවා ඉන්න දුක වැඩි වුණා. නේද? ශෝක පරිදේව උපායාස කියලා එහෙම කියන්නේ ඒවට. ඈ? අඬනවට තමයි ඒ පරිදේව කියන්නේ. අඬන්න වෙලා පෙන්නේ නේ. ඔව්. ඉතින් දුක හිතුණාමනේ අඬන්නේ නේද? සතුට වුණාම අඬන්නේ නැහැ නේ. සතුට වුණාමත් අඬනවද? ඒක අඬනවා නෙමෙයි. ඉතින් කඳුළු වෙන්න පුළුවන් ඒක අඬනවා නෙමෙයි. සතුට වැඩි වෙන. සමහරුන්ට එහෙමත් වෙනවා. එහෙම කිව්වට ඒකත් ඉතින් අර පවතින දෙයක් නෙමෙයි. ඒ සතුට කොච්චර වෙලා පවතිනවද? දවස් කීයක් පවතීද? එතකොට ඒක සැපක්ද එහෙම? ඒක නැති වෙනකොට ආයි දුකයි නේද? දැන් ඔන්න අමාරුවෙන් භාවනා කරනකොට කරනකොට ඔන්න එනවා එක පාරට හොඳ සමාධියක්. ඉතින් සතුටුද නැද්ද? සතුටු. ඊළඟ සැරේ කරනකොට ඒක නැහැ. දැන් මොකද සතුටට වෙන්නේ? දැන් දුකයි. එදා වගේ සමාධිය නැහැ නේ. ඈ? එහෙම දැන් එතනත් බලන්න දුකක් හම්බ වෙලා. දැන් අර වගේ සමාධියක් ආවේ නැත්නම් ඒ දුක තියෙනවද? අර සමාධියක් ලැබුණා හින්දා තමයි දැන් ඒ වගේ සමාධියක් නැහැ කියලා දුක් වෙනවා. ඈ? එතකොට දැන් මේ මුලතරේ හොඳ සමාධියක් ලැබුණේ සමාධියක් ඒ වගේ එකක් ගන්න බලාගෙන කරලාද? නැහැ. මේ භාවනාව කියපු හැටියට ගලා නේද? හිත දුවනකොට ආයේ ආයේ මේ හුස්මට ගත්තා මතක් කරලා. හිත දුවනකොට ඒක දකිනවා අපෝ ගන්නවා. ඕක කර කර ඉඳිනේ හොඳ සමාධියක් ආවේ. දැන් ඒක එන්නේ නැත්තේ මොකද? දැන් ඒක විතරක් නිමේ කරන්නේ. ඊට බලාපොරොත්තුවක් තියෙනවා තව එකක් ලබා ගන්න. දැන් මුලින් කරද්දී බලාපොරොත්තුව තිබ්බේ නෑ. දන්නේ නෑ. ඔව්. එතකොට තමයි ඒ සමාධිය. ඈ? දැනුත් ඒ බලාපොරොත්තුව අත්හැරගන්න. අර වගේ එන්න ඕන හොඳ සමාධියකට. එහෙම හිතන එක නවත්තම්. දැන් ඒකාවේ මං කලින් ඊට කලින් අත්ංගල නෙමෙයි. ඉතලේ සමාධියක් ගන්න බලාගෙන කළා නෙමෙයි. හිත දුවන කොට ආයේ සෙයියගෙන භාවනා ආරම්භ කළා. ඒ ආයේ ඔන්න ඔය ටික විතරක් කළොත් ආයේ හම්බ වෙයි සමාධිය. ඒකට අත්තරින්න ඕන අර වගේ සමාධියක් ලැබෙන්න ඕන කියලා හිතන එක හිතෙන් අයින් කරන්න. එදාට ආයේ හම්බ වෙයි සමාධිය. අරක ගන්න හිතාගෙන කළොත් එහෙම එතකොට ඉන්නේ තණ්හාව. ඒ මොනවා හරි ලබා ගන්න නෙමෙයි කරන්නේ. නේද? ඇලෙනවා. කාමච්ඡන්ද දෙපැත්තට යනවා. එතකොට නීවරණයන්නේ නීවරණ තියෙනකොට සමාධිය එන්නේ. ඒ නීවරණ යටපත් වෙනකොට මේ සමාධිය. එතකොට හිතන්නේ පාර එදා වගේ සමාධිය එන්න ඕන එහෙම හිතන්න එපා. තමන් මේ කරන දේ විතරක් කරන්න. හිත දුවනවාද කියලා බලනවා. දුවලා වෙන මොනවා හරි හිත හිතා ඉන්නවා කියලා දැක්කොත් ආයි ඒ අරමුණ මතක් කරලා දෙන්න. දෙන්න සිහිය ගන්න. හරි. ඔච්චරයි කරන්න තියෙන්නේ. නායි මුකුත් බලාපොරොත්තුෙන් කරන්න එපා. තමන් බලන්න ඕන හිත දුවනවද නැද්ද? හිත වෙන මොනවා හරි හිත හිතා ඉන්නවා කියලා දැක්කොත් ආපහු මතක් කරනවා මේ භවනා ආරම්භය. ඔච්චරයි කරන්න තියෙන්නේ. එහෙම ඉන්නකොට ආයේ දැනේ හොඳට සමාධිය. අනිත් ඒවා ටික අමතක කරා. හ්ම්. ඔය මේ බලාපොරොත්තු වෙනකොට ඒක ආයේ ඇලීමක් වෙනවා. ඒක ලැබුණයි කියලා අමුතෙන් දෙයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන දේ නැති වෙනවා. ඒ එහෙම දැනුණත් එකයි නැතත් එකයි. මම මේ කරන්න තියෙන දේ තමයි හිත දුවනවද නැද්ද කියලා බලනවා. හිත දුවනවා නම් අපහු අරමුණට ගන්නවා. ඒ දේ කරන්න පුරුදු වෙන්න. එතකොට ආයේ නැති සමාධිය එයි. තමන් උත්සාහ කරන්න ඕනේ ඒක. නීවරණ යටපත් වෙනකොට සමාධිය එනවා. ඒක ඒකේ හැටිය. අපි බලාපොරොත්තු වුණා කියලා සමාධිය එන්නේ නැහැ. ඔයෙලේ හැරි නීවරණ ටික යටපත් වෙනකොට තමයි සමාධිය දෙන්නේ. එතකොට අපි නීවරණ අඳුරගෙන ඒවා ඒවටවත් අන්හා කරන්න යන්න ඕනේ නැහැ. සමාධියට. අපි ඒක හැදෙන්න ඕන කරන දේ කරනවා. ඒ කියන්නේ හිත දිහා හොඳට බලන් ඉන්නවා. දැන් මේ භාවනා අරමුණක සිහිය තියාගෙන අරමුණේ හිත නැහැ වෙන මොනවද හිතනවා කියලා දකිනකොට අපහු අරමුණ මතක් කරලා දෙනවා. එතෙන්ට ගන්න. මෙහෙම කරනකොට ඒ සමාධිය ගන්න පුළුවන්. එතකොට ඒ මට්ටමේ උත් සමහර වෙලාවට හිතට නිකන් දුකක් එන්න පුළුවන්. ඈ ඉතින් මේ දුක කියන එක තේරුම් ගන්න ලේසි නෑ. එක එක්කෙනාගේ මානසික මට්ටම අනුව තමයි දුක වැටෙන්නේ. දුක ගැඹුරින් වැටෙන්නේ ওই ලෝකෝත්තර පැත්තේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්න නම් උදාහරණයක් විදිහට ආයේ උපදින එකම දුකයි කියන එක තේරුම් ගන්න. උපදින එක කිව්වහම අපට හිතෙන්නේ මැරිලා උපදින එක විතරයිනේ. ඒක විතරක් නෙමෙයි මේ හැම මොහොතෙම උපද්දනවා. අපි ලෝකයක් උපද්දනවා. ලෝකය උපද්දනකොට අපිත් උපදිනවා. ඈ ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා හිතනකොට ඒ දේ උපද්දන. අර බල්ලා වතුරට එබෙනකොට නැති බල්ලෙක්ව උපද්දනව නේද? ඒ උපදීම ඒක. දැන් වතුරේ බල්ලෙක් නැහැනේ. එනවාට මේ බල්ලා ලෝකෙට අයිති බල්ලෙක්ව උපද්දනවා. කොහෙන්ද උපද්දන්නේ? හිත ඇතුලේ. හිතේ රැවටීමයි අවිද්‍යාවයි මුලාවයි ඔය සේරම හින්දා නැති බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා, විශ්වාස කරනවා. ඒක තමයි උගේ ඉපදීම. නේද? ලෝකයාගේ ඉපදීම. ඒ ලෝකෙට අයිති දෙයක් නැති දෙයක් තියෙනවා කියලා දැඩිව විශ්වාස කරලා ඒක එහෙමමයි කියලා බාර ගන්නවා කියන්නේ ඒක උපාදාන කරනවා. නැති දේ තියෙනවා කියලා හිතලා දැන් බල්ලා වතුරට එබිලා බල්ලෙක්ව උපද්දවලා ඒ බල්ලා ඉන්නවමයි කියලා දැඩිව බාර ගන්නවා, දැඩිව විශ්වාස කරනවා. එතකොට ඒ රූපය උපාදාන කරනවා. ඒක එහෙමමයි කියලා දැඩිව පිළිගන්නවා. නේද? රූපේ බැස ගන්නවා. රූපේ බාර ගන්නවා. වෙන කවුරු හරි කිව්වට නෑ නෑ එතන බල්ලෙක් නෑ කියලා පිළිගන්නේ නෑ. ඒක එහෙමමයි කියලා දැඩි දෘෂ්ටියකට. එතකොට ඒ රූපේ උපාදාන කරනවා. ඒක එහෙමමයි කියලා දැඩිව අරගෙන. එතකොට ඔන්න ඉපදු. ඒකත් ඉපදින. එතකොට ඔන්න ඔය උපද්දන එකත් නවත්තන්න ඕන. නිවන් දකින්න. මැරිලා උපදින්නේ නැති එක නෙමෙයි. ඊළඟ මොහොතේ නැති ලෝකයක් උපද්දන එක නවත්තන්න ඕන. ඇයි? උපද්දන්නේ රැවටීමයි මුලාවයි. අවිද්‍යාව. ඇත්ත ඇටි හැටි නොදන්න කම හින්දානේ අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. අවිද්‍යාවනේ නේද? ඇත්ත ඇටි හැටි නොදන්න කම අවිද්‍යාව. ඒ හින්දා වෙන මුලාව තමයි යන්න බල්ලෙක් ඉන්නවා. ඉපදීමක් දෙන්න. ඈ? ඒකට ඉපදීම කියනකොට මේ ලෝකෙට ආйти කියලා හිතන හැම එකක්ම අපි කොයි වෙලාවේ හරි උපද්ද. ලෝකෙට ආйти හැම දෙයක්ම කොයි වෙලාවේ හරි උපද්දපු හින්දා තමයි අපි දන්නේ එහෙම දෙයක් තියෙනවා කියලා. ඒ දැනගන්න මොහොත තමයි උපද්දන මොහොත. නේද? මොනවා හරි දෙයක් ලෝකෙට ආйти දෙයක්, ඒක කෙනෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, පණ නැති දෙයක් වෙන්න පුළුවන්. නේද? ලෝකෙට ආйти ඕනම දෙයක් තියෙනවා කියලා අපි දැනගන්න මොහොත තමයි ඒකේ ඉපදීම. අපි දැනගන්න නැත්නම් අපි අපේ ලෝකෙට නෑනේ. නේද? ඒකට ඒ අපේ ලෝකෙට අයිති වෙන්නේ මේ වගේ දෙයක් තියනවා කියලා කොයිලා හරි දැනුවත් වුණා නම් ඒ මොහොතේ නේද? එතකොට ලෝකෙට අයිති දෙයක් උපද්දන්නේ කොයි මොහොතේද කියලා දැන් හොයනවා. කොයි මොහොතේද ලෝකෙට අයිති දෙයක් උපද්දන්නේ තියනවා කියලා හිතන්න. කොයි මොහොතේද ලෝකෙට අයිති දෙයක් තියනවා කියලා දැනගන්න. උපත් ගන්න මොන මොහොතේද? හා? මේ මොහොතේ තමයි. මේ මොහොතේ මොකක් කරනකොටද උපදින්නේ? හිතන්නේ කොහමද? නිකම්ම හිතෙනවද? හිතන්නේ මොනවද උදව් කරගන්නේ? ආයත. ආයතනකින් තමයි දැනගන්නේ. නේද? ආයතනකින් ආයතනයක් වැඩ කරනකොට තමයි දැනගන්නේ මොනවා හරි. ඒ කියන්නේ දැන් ඇහැ උදව්වෙන් අපි දැනගන්නවා ඔන්න මොනවද කියනවා. නේද? එහෙනම් නැත්තම් කන උදව් කරගෙන දැනගන්නවා මොනවද තියෙනවා. ඒ තියෙනවා කියන්නේ ලෝකෙට අයිති දේවල් නේද? තියෙනවා කියලා බාර ගන්නවා. එළියේ මොනවද තියෙනවා? හ්ම්? ඒවා එකතු කරලා නේද අපි ලෝකෙ කියන්නේ? ලෝකය කියලා කියන්නේ එහෙන් දක්න සේරම ලෝකෙ. කනෙන් අහලා දැනගන්න සේරම ලෝකෙ. නාසයෙන් ගඳ සුවඳ බලලා දැනගන්න සේරම ලෝකෙට අයිති. හා? ඔව් සාමාන්‍යයෙන් රූප කියන ඒවා නාම ටික හින්දා තමයි හිත දැනගන්නේ. නාම ටික හින්දා තමයි හිත යම් කිසි දෙයක් දැනගන්නේ. මොනවාද නාම කියන්නේ? වේදනා, සංඥා, චේතනා, හිතේන චේතනා නේද? පස්ස, මානසිකාර ඒදිට කියනවා. ඒකට කියනවා නාම කියලා. බට නාම ටිකෙන් තමයි හිත දැනුවත් කරන්නේ. දැන් වේදනාව දැනුනේ නැත්නම් හිත දන්නේ නැහැ. මතුරු එක්ක ඇවද කියලා දැනගන්නේ නැහැ. වේදනාව දැනුනේ. ඈ? වේදනාව දැනුනේ නැත්නම් දඟලන්න ඕනක් නැහැ. නේද? ඒකට වේදනාව මතක තියාගන්න අපිට සැප වේදනාවක් දැනෙනවා, දුක් වේදනාවක් දැනෙනවා, නැදහත් වේදනාවක්. ඒකට වේදනාව කියන්නේ මේ හිතේ ඇති වෙන දෙයක්, චෛතසිකය. තව විදිහට කිව්වොත් නාමය, නාම ධර්ම. වේදනාව කියන එක වේදනාව රූපයක්ද නාමයක්ද? නාම. ඇයි ඒක ඇහැට පේන්නේ නැහැ. පේනවද වේදනාව ඇහැට? නැහැ. කනට ඇහෙනවද? ආ කොච්චර රිදෙනවද කියලා කනට ඇහෙනවද? නැහැ. මොකද ඒවා නාම ධර්ම. ඇහැට කනට නාසයට දිවට ශරීරයට අහුවෙනවා නම් ඒවා රූප. හරි? දැන් නාම කියන ඒවා ඒවට අහුවෙන්නේ නැහැ. ඇහැට පේන්නෙත් නැහැ, කනට ඇහෙන්නෙත් නැහැ, නාසයට වේදනාවේ සුවඳක් තියෙනවද? නාසයට දැනෙන්නෙත් නැහැ. ඒක නාම ධර්ම අහුවෙන්නේ නැහැ මේ ආයතන වලට. ඇහැ කන නාසය දිව ශරීරයට අහුවෙන්නේ නැහැ නාම ධර්ම. ඒකට මොනවද ඒ අහුවෙන්නේ නැති නාම ධර්ම? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකා. ඔව කොහොම මේ හිතේ ඇති වෙන චෛතසික. හරි. තව විදියට කිව්වොත් නාම ධර්ම. එතකොට නාම ධර්ම වලින් අදහසක් දෙන්නේ රූපයක් ගැන. රූපයක් ගැන අදහසක් තමයි දෙන්නේ මේ නාම ධර්ම. දැන් මොකක් හරි හිතක ඔන්න ඔය වේදනාව ඇති වෙනවා නම් මොන රූපේ හින්දාද ඔය වේදනාව ඇති වෙන්නේ? ඈ? සංඥාවක් දෙනවා නම් මොන රූපයක් ගැන සංඥාවක්ද? චේතනා එනවා නම් මොන රූපයක් ගැනද ඔය අදහස් ටික එන්නේ? නේද? ඒ රූපේ කියලා අපි අදහස් කරන්නේ එළියේ තියෙන දෙයක්. මොකක් හරි දෙයක්. රූපයක් කියන්නේ නේද? එතකොට රූපයක් ගැන හිත දැනුවත් කරන්නේ නාම ධර්ම. පැහැදිලිද? නාම ධර්ම ටිකට අදාළ රූපයක් තියෙනවා. ඒ රූපෙට අදාළව තමයි නාම ධර්ම ටික ඇති වෙන්නේ. එතකොට නාම ධර්ම ඇති වෙන්නේ කොහෙද? සිතේ. සිතත් එක්ක ඇති වෙන්නේ. ඒ කියන්නේ විඥානයක් එක්ක තමයි නාම ධර්ම ටික ඇති වෙන්නේ. නාම ධර්ම කියනකොට මතක් කරගන්න ඕන වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන තේරම නාම ධර්ම. හිතත් එක්ක ඇති වෙන සිතිවි. නැත්නම් චෛතසික කියලා කියනවා. හිතේ ඇති වෙන සිතිවි. එතකොට මේ නාම ධර්ම ටික හින්දා තමයි හිත මොනවා හරි දැනගන්නේ. දැන් වේදනා චෛතසිකේ වේදනා සිතිවිල්ල හින්දා දැනගන්නවා කැමැතිද අකමැතිද මැදහත්ද කියලා දැනගන්නවා නේද? මේ වේදනාව හින්දා. හරි? ඒ වගේ දැන් එන චේතනා හින්දා එක එක අදහස් එනවා. ඒ රූපේ මේ වගේ කියලා නේද? ඒක කරන ඒ ඒක යදාගෙන අපිට මොනවද කරන්න පුළුවන්? ඔය වගේ එක එක අදහස් වෙනවා. ඒ චේතන. ඒවත් හිතේ ඇති වෙන සිතිවිලි ටික. හරිද? එතකොට මේ නාම කියන ටික ඇති වෙන්නේ රූපයක් ගැන නේද? එකයි ඔක නාම රූප කියලා කියන්නේ. නාම නිකම්ම ඇති වෙන්නේ නැහැ. රූපයක් ගැන අදහස් ටිකක්මයි දෙන්නේ. නේද? එතකොට මේ රූපයක් ගැන අදහස් ටික දෙන්නේ නාම ධර්ම. හිත දැනගන්නේ නාම ධර්ම වලින් රූපයක් ගැන කියන කතන්දර. ඈ? එතකොට හිත කියන්නේ දැන් විඥාණය. විඥාණය දැනගන්නේ මොනවද? නාම රූප. නාම වලින් කියන රූපයක් ගැන. ඒකයි නාම රූප කියන්නේ. ඈ? එතකොට ඒ රූපේ ඇත්තට තියෙන්න ඕනේ නැහැ. මේ සිතිවිලි වලට අහු වෙනවා. රූප. හරි? එතකොට විඥාණයට අරමුණු වෙනවා නාම රූපයක්. නාම රූපය කියන එක තමයි දැන් ආයතනයක් හින්දානේ විඥාණය පහළ වෙන්නේ. නේද? ඇහැ හින්දා වෙන්න පුළුවන්, කන හින්දා වෙන්න පුළුවන් නේද? මේ සලායතන වලින් එකක් හින්දා තමයි විඥානයක් පහළ වෙන්නේ. ඒතර විඥානයක් පහළ වෙනකොට විඥානේ දැනගන්නේ මොනවද? නාම රූප. බාහිර රූප නෙවෙයි දැනගන්නේ. නාම රූප. විඥානෙට අරමුණු වෙන්නේ නාම රූප. ඒ කියන්නේ මේ විඥානෙත් එක්ක පහළ වෙන සිතිවිලි ටික හින්දා කියන අදහස් ටික තමයි විඥාණය දැනගන්නේ. ඈ? එතකොට මේ නාම රූප, ඒ කියන්නේ නාම ධර්ම ටික මොකක් හරි රූපයක් ගැන ආවෙ රූපේ මේ වගේ වේදනාවක් තියෙනවා. ඔහොම ඔහොම කියනවා හිතට. හරි? එතකොට විඥාණයට ආරමුණු වෙන්නේ මොනවද? නාම රූප. නාම රූපයක් හින්දාමයි විඥාණය පහළ වෙන්නේ. මේ දෙක පැහැදිලිද? විඥාණය කියන්නේ හිත නැත්නම් දැනගන්න ස්වභාවය විඥාණය කියනවා. දැනගන්න ස්වභාවයට කියනවා විඥාණය. එතකොට දැනගන්නේ මොනවද? නාම රූප. දැනගන්න මොනවා හරි තියෙන්නේ නැහැ. ඒ දැනගන්නේ නාම රූප. එතකොට විඥාණයට අරමුණු වෙන්නේ නාම රූප. අපි දන්නවා විඤ්ඤාණයක් පහළ වෙන්නේ ආයතනයක් වැඩ කරනකොට. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දකිනකොට, ඇහෙන් දැකීම වෙනකොට ඔන්න විඤ්ඤාණය පහළ වෙනවා නේද? ඒකට ඇහෙන් රූපයක් දකිනවා කියන්නේ ඔන්න ඊයේ හිටිය අය හොඳට තේරුම් ගත්තා ඒක. ඇහෙන් රූපයක් දකිනවා කියන්නේ ඇහැ මොකද කරලා දෙන්නේ? ඇහැ කියන උපකරණයට මොනවද කරන්න පුළුවන්? වර්ණ සටහන් හින්දා ඇහැ තුලේ හදන්න පුළුවන් චිත්‍රයක්, ඡායාවක්. නේද? චිත්‍රයක් ඇඳලා දෙනවා. ඕක තමයි ඇහැට කරන්න පුළුවන්. චිත්‍රය අඳින්න උදව් කරගන්නේ මොනවද? වර්ණ සටහන් ටික, වර්ණ. වර්ණ වලින් ඇහැ ඇතුලේ තියෙන චක්කු ප්‍රසාදයේ තියෙන තැන අඳිනවා රූපය. ඒකට කියනවා ප්‍රසාද රූපය කියලා. ඇහි ප්‍රසාද රූපය හින්දා චක්කු ප්‍රසාද රූපය කියනවා. නේද? ඒකට ඇහැ කියන උපකරණයට කරන්න පුළුවන් ඔය ප්‍රසාද රූපයක් හදලා දෙන එක. ප්‍රසාද රූපය කියන්නේ අපේ භාෂාවෙන් නිකන් චිත්‍රයක් වගේ. නේද? චිත්‍රයක් තියෙනවා නේද? කොළයක චිත්‍රයක් ඇඳලා තියෙනවා. ඕක හදලා දෙන එක තමයි ඇහැට කරන්න පුළුවන්. ඒතර විඥාණය මොකද කරන්නේ? ওই චිත්‍රය දිහා බලන. චක්කු ප්‍රසාදයේ ඇති වුණ ප්‍රසාද රූපයේ දිහා බලනවා. ඒ කියන්නේ මේ ඇඳපු චිත්‍රය දිහා බලනවා දැන් විඥාණය. ඒතර මේ චිත්‍රය තමයි දැන් නාම රූපය. ඒ චිත්‍රය ගැන එන අදහස් ටික නාම වලින් කියනවා එන්නේ අර ඒක ඇඳුන රූපය ගැන තමයි දැන් දැනගන්නේ. නේද? ඒතර විඤ්ඤාණයට ආරමුණ වෙන්නේ ඔන්න ඔය නාම රූපය. කියන්නේ ප්‍රසාද රූපය. ඒතර විඤ්ඤාණය දැනගන්නේ ඕකනේ. ඒ වුණාට දැන් අපි චිත්‍රය දිහා බලලා දැනගන්නේ චිත්‍රයේ මෙහෙම දෙයක් තියෙනවා කියලා නෙවෙයි. එළියේ මොකක්දෝ තියෙනවා කියලා තමයි තේරුම් ගන්න. දැන් එහෙන් දකිනවා කියනකොට ඇහැ ඇතුලේ මෙහෙම දෙයක් හැදුනා කියලා නෙමෙයි අපි දැනුවත් වෙන්නේ. බාහිරේ දෙයක් තියෙනවා ඒක දැක්කා කියලා තමයි දකින්න තමයි අපි පුරුදු වෙලා. ඒක එතකොට ඒක ලෝකෙට අයිති දැක්මද ලෝකෝත්තර දැක්මද? ලෝකෙට අයිති දැක්ම. සාමාන්‍ය ලෝකයා කියන්නේ එහෙන් දැක්කම අන්න මොකද්ද තියෙනවා. ඒක තේනවා. ඔක ධර්මයක් නොදන්න ඕන කෙනෙක් ඔය කතාව කියනවා නේද? එහෙනම් ඒක ලෝකෙට අයිති දැක්ම. දැන් ඔය දැක්ම හින්දා තමයි අපි මෙච්චර කල් සංසාරේ ඇවිල්ලා තියෙන්නේ, ලෝකේ ඇවිල්ලා තියෙන්නේ. ලෝකෙට අයිති දැක්ම, ලෝකෙ මෙහෙමයි කියලා බාර අරන්. නේද? දැන් අපි බුදුදහමක් අහන්නේ ඔය ලෝකේ යන්න නෙමෙයි. ලෝකෙන් මිදෙන්න. එතකොට තේරුම් ගන්න ඕන අන්න දැන් ලෝකය කියන්නේ මොකද්ද? එහෙම මොකක් හරි දැකලා එළියේ තියනවා කියන දෙයට අපි ලෝකෙ කියනවා. නේද? ලෝකෙ. දැන් හොයන්න ඕන මේ ලෝකේ හටගත්තේ ඇයි? එහෙන් දැකලා එළියේ දෙයක් තියනවා කිව්වේ ඇයි? දැන් වතුරට එබෙන බල්ලා එහෙන් දැකලා එළියේ බල්ලෙක් ඉන්නවා කිව්වේ ඇයි? ඈ? එකක් ඇත්ත ඇති හැටි දන්නේ නේද? ඇත්ත ඇති හැටි දන්නේ නැහැ කියන එකට කියනවා අවිද්‍යාව. නොදන්න. ඈ? අවිද්‍යාව හින්දා ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා දැන් මේ පේන දිහා පේන දේ දිහා බලලා මුලා වෙනවා. ඔන්න එළියේ බල්ලෙක් ඉන්නා මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒක මුලාවෙන් හදන දෙයක්. අවිද්‍යාව හින්දා සකස් කරන දෙයක් තමයි දැන් එළියේ තියෙනවා කියලා දැනගන්න. අවිද්‍යාවෙන් කරන සකස් කිරීම සංඛාරය. අවිද්‍යාවෙන් කරන සංඛාරය එළියේ තියෙනවා කියලා හිතන. දැන් සකස් කිරීම තමයි බල්ලා. බල්ලෙක් ඉන්නවා කියලා සකස් කරනවා නේද? සකස් කරන්නේ මොනවයින්ද? චේතනාවලින්, අදහස්වලින්. ගෙහි තේන අදහස් ටිකෙන් චේතනාවලින් සකස් කරනවා. දැන් එහෙම සකස් කරන්නේ හිත ඇතුලේ නේද චේතනා ටික එන්නේ හිතේ නාමයක් නේ චෛතසිකයක් නේ නේද ඒක ඇති වෙන්නේ කොහේද හිතේ ඒ වුණාට ඌ හිතන්නේ එළියේ තියෙන රූපයක් කියලා නේද දැන් බල්ලෙක් ඉන්නවා කියන එක ඇති වෙන්නේ කොහේද හිතේ හිත ඇතුලේ මේ චේතනා එතකොට මේ හිතන දේ මම විශ්වාස කරන්නේ එළියේ ඉන්න වතුරේ ඉන්න බල්ලෙක් කියලා. වතුරට එබෙනකොට බල්ලෙක් වගේ පේනවා. එතකොට මූ රැවටෙනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒ රැවටීම දැඩිව බාර ගන්නවා. මේ බල්ලව ඉන්නවමයි කියලා උපාදාන කරනවා. දෘෂ්ටිගත. නේද? ඒක හැමමයි කියලා පිළිගන්නවා. දැන් පේනා නේද මේ ලෝකෙට අහු වෙලා තියෙන්නේ මනසෙන් හදපු ලෝකයක් එළියේ තියෙනවා කියලා දැඩිව විශ්වාස කරන උපාදාන කරලා නේද දැන් එතකොට මේ ලෝකේ අනේ දැන් ලෝකය මොකද්ද වතුරේ ඉන්න බල්ල මේ ලෝකේ හටගන්නේ ඇයි මේ තියෙන අවිද්‍යාවයි මුලාවයි අවිද්‍යාවෙන් මුලාවෙන් හදන සංකාර ටික හදන්නේ සංකාර චේතනා ටික හිත ඇතුලේ හදන්න විශ්වාස කරන්නේ එළියේ තියනවා කියලා. අනะ දැන් අතන සමුදය පේනව නේද? එළියේ ලෝකේ හටගන්න සමුදය පේනවද දැන්? මේ හේතු හින්දා නේද එළියේ ලෝකේ හටගන්නේ? බල්ලගෙන් ඇත්ත ඇති හැටි නොදන්න කමයි මේ ඇහෙන් කරන්නේ මොකද්ද කියලා නොදන්න කමයි පරණ මුලාවෙන් ආපු පුරුදුයි. නේද? පරණ දෘෂ්ටි ටික. එහෙන් පේනවා නම් එළියේ තියෙනවමයි කියලා හිතන්න පුරුද්දක් තියෙනවනේ. වැරදි දෘෂ්ටි. ඒ දෘෂ්ටියයි ඕවා ටික යෙදෙන හින්දා ඌ විශ්වාස කරනවා එළියේ මොනවා හරි දෙයක් තියෙනවා. ඒ දේ මොකද්ද කියලා අඳුරගන්නවා ඉතින් බල්ලෙක් කියලා. ඒ දේ පණක් දෙන්න. නේද? ඉස්සෙල්ල දෙයක් තියනවා කියලා හිතලා ඊළඟට පණ තියෙන බල්ලෙක් කොහෙ ඉන්නේ? නේද? මුලින් හදනවා සතර මහා ධාතු වලින් ඊළඟට ඌට පණක් දෙන්න. පණ තියෙන බල්ලෙක්. ඊට පස්සේ තමයි බුරන් කේන්ති ගන්න. ඒ තව බල්ලෙක් ඉන්නවනේ නේද? නේද? දැන් මේ ගොඩ ඉන්න බල්ලට අදහසක් තියනවාද ඕක මගේ මේ හිතෙන් හදපු අවිද්‍යාවෙන් කරපු සංකාරයක් කියලා? නෑ. ඒකට ඌකෙන් තියරම් පුරනවා නේද? ආසා හිතුනොත් එහෙම වල් ගෙවන. ඈ? නේද? දැන් ඔය දෙකම කරන්නේ අවිද්‍යාවයි මුලාවයි යෙදිලා නේද? ඇත්ත ඇති හැටි දන්නේ නැති. දැන් බලන්න මේ ලෝකෙට අයිති දෙයක් ඉපැද්දුවා නේද? ඉපදුණා. මොනවාද ඉපදුනේ? රූප උපාදාන. වේදනා උපාදාන. දැන් බලලා හින්දා වින්දනයක් ලබනවානේ කැමැතිද අකමැතිද නේද? වේදනා. වේදනා උපාදාන. සංඥා උපාදාන. දැන් සංඥාවකුත් දීලා ඒ බල්ලා අඳුරගන්න අන්න බල්ලෙක් කියලා සංඥාවකුත් දීලා එහෙම නැත්නම් ඇහෙන්ගත්තු රූප සංඥාව වෙනුවට බල්ලෙක්ව හදලා ඇහෙන් අරන් දුන්නේ රූප සංඥාවක් නේ රූප සරහන නේ චිත්‍රයක් නේ ඇඳලා දුන්නේ දැන් චිත්‍රය නෙමෙයිද එළියේ පණ තියෙන සතෙක්ව බාහිරේ ඉන්න සතර මහා ධාතු සතෙක්ව හදලා එද රූප සංඥාවේ ඇත්ත දැකලා නැහැ. සංඥාවේ මිරිඟු ස්වභාවය දැක්කේ නැහැ. නේද? දැන් තේින්නේ මිරිඟුව නම් එළියේ අපි වතුර තියනවා කියලා හිතන්නේ නැහැ. දැන් මේ බල්ලෙක් වගේ පේන එක මිරිඟු ස්වභාවයක් කියලා ඔන්න ධර්මයේ බුදුරජාණන් වහන්සේ දෙන්නා. සංඥාව මොකටද උපමා කරන්නේ? මිරිඟු එම් මූට රූප සංඥාව මිරිඟුවක් අරන් දුන්නා එහෙන්. හරි චිත්‍රය ඇඳලා දුන්නා. ඒක මිරිඟුවක්. රූප සංඥාව. එතකොට මිරිඟුවේ මිරිඟු ස්වභාවය දකින්නේ ඒකට අදාළ රූපයක් සතර මහා ධාතු රූපයක් තියෙනවා කියලා දැඩිව විශ්වාස කරනවා. එන සංඥාව උපාදාන කරනවා. හරි? සංඥාවේ මිරිඟු ස්වභාවය දැක්කේ නැත්නම් සංඥාව උපාදාන කරනවා. රැවටිලා අල්ලගන්න. හරිද? දැන් ඒක ගැන ඊළඟට චේතනාය. මූ බල්ලෙක් මූ මාත් එක්ක රණ්ඩුවට තමයි ඇවිල්ලා තින්නේ මේ පැත්ත අල්ලගන්න. ඉතින් ඔන්න සංඛාර චේතනා ටිකින්ද තමයි තරහ ගන්න. හරි? ඒතර සංඛාර උපාදානයක් තියෙනවා. දැන් ওই ටික ඔක්කොම දැනගෙනක් තියෙනව නේද? කවුද දැනගත්තේ? විඥාන. බල්ලාගේ විඥානය තමයි ওই ටික දැනගෙන තියෙන්නේ. නේද? අන්න විඥානෙත් උපාදාන කරලා මේ දැනුවත් වුණ දේ ඇත්තම තමයි. මම තමයි දැනගත්තේ. ඈ එළියේ බල්ලෙක් ඉන්නවා කියලා. විඥානෙත් උපාදාන කරලා. දැන් ලෝකෙට ආйти දෙයක් හරි කෙනෙක් හරි සතෙක් හරි ඉන්නවා කියලා හිතනකොට රූප උපාදානස්කන්ධය තියෙනවා, වේදනා උපාදානස්කන්ධය තියෙනවා, සංඥා උපාදානස්කන්ධය තියෙනවා. සංකාර උපාදානස්කන්ධේ තියෙනවා, විඥාන උපාදානස්කන්ධේ තියෙනවා. එතකොට ওই පංච උපාදානස්කන්ධයක් හටගෙන නේද? පංච උපාදානස්කන්ධය හට ගැනීමට කියනවා උපත, ජාතිය කියලා. කන්දානං පාතු බාවෝ. ස්කන්ධයන්ගේ පහළවීම ජාතියයි. අයං උච්චති ජාති. කන්දානං පාතු බාවූ කියන්නේ ජාති. ජාතිනේ අපි උපත කියන්නේ නේද? මොන හටගත්තා. තේරෙනවද? ඇහෙන් දකිනකොටම ඉපදුනා. මොනවාද ඉපදුනේ? පංච උපාදාන ස්කන්ධේ. ලෝකෙට අයිති දෙයක් තියනවා කියනකොට ඉපදුනේ මොනවද? පංච උපාදාන ස්කන්ධේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඉපදිලා තියෙනවා. හ්ම්. ඒක කන්දානම් පාතු බාවෝ ස්කන්ධයන්ගේ පහළ වීම ජාති. හටගෙන. දැන් මේක එසේ මෙසේ ජාතියක් නෙමෙයි පංච උපාදානස්කන්ධයක ජාතියක්. පංච උපාදානස්කන්ධය කියන්නේ කෙටියෙන් කියනවනම් දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කියලා වුණ බුදුහාමුදුරුව කෙටි කරලව පෙන්නනවා. මෙන්න මේකයි දුකේ හටගෙන්නේ. දුක. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක. තේනවා දැන් ගැඹුරෙන් බලනකොට දුක මොකද්ද කියලා. එතකොට දැන් දුක අඳුරගන්න ඕන මොනවද? පංච උපාදානස්කන්ධ. එර පංච උපාදානස්කන්ධය කියන්නේ දැන් ඇහෙන් දැකලා එළියේ රූපයක් තියෙනවා කියලා දැඩිව ගැනීමමයි නේද? ඇහෙන් දැකීම නිසා එළියේ එකට අදාළ රූපයක් තියෙනවා කියලා දැඩිව ගත්තොත් පිළිගත්තොත් ඔන්න ලෝකෙට අහු වුණා. නැත්තම් පංච උපාදානස්කන්ධය හටගත්තා. දුක හටගත්තා. ලෝකේ හටගත්තා, රූපේ හටගත්තා, දුක හටගත්තා, ඔය ඔක්කොම එකයි නේද? දැන් ඔන්න දුක ටිකක් ගැඹුරින් දැක්කා. ඈ ධර්මයට අනුව ලෝකයක් ටිකක් ගැඹුරින් දැක්කා. ලෝකේ මොකද්ද කියලා. ඈ රූපය කියන එකත් ටිකක් ගැඹුරින් දැක්කා නේ. රූපේ එළියේ තියෙනා නෙමෙයි අපි හදාගෙන මවාගෙන විශ්වාස කරලා ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා නේද? එතකොට අන්න දුක කිව්වත් එකයි, ලෝකය කිව්වත් එකයි, රූපය කිව්වත් එකයි. බාහිරේ තියෙනවා කියනකොට ওই ටික හැදී. දැන් ඊළඟට බලන්න ඕනේ ඇයි එහෙම උනේ? මොකද්ද මේ ලෝකේ හටගන්න සමුදේ? නැත්තම් මේ දුක හටගත්තේ ඇයි? සමුදේ මොකද්ද? මොකක් හින්දාද එහෙම පිලිගත්තු? ලෝකයක් තියෙනවා කියලා විශ්වාස කළේ මොකක් හින්දද? දැන් බල්ලා වතුරට එපිලා බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව පිළිගත්තේ ඇයි? මොකද්ද සමුදේ? අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්න කම එක. ඊළඟට මුලාව. නේද? එතකොට මේ මුලාවට අනුව හිතන ගතිය. නේද? එතකොට අන්න සමුදේ පේනව නේද? ඔය ටික යෙදුන් නැත්තම් ඌ රැවටෙයිද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා? නැහැ. අවිද්‍යාව යෙදුන් නැත්තම් ඌ රැවටෙයිද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා? නැහැ. ලෝකයක් තියෙනවා රූපයක් තියෙනවා කියලා ඌ රැවටෙයිද? බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙයිද? අවිද්‍යාව ඇත්ත ඇති ඇති නොදන්නකම යෙදුන් නැත්තම්? නැහැ. එතකොට පේනවද දැන් සමුදය? හ්ම්. දැන් ඒ සමුදය නැති වුණා නම් බල්ලෙක්ව පිහිටයිද? එළියේ ලෝකයක් පිහිටයිද? රූප පිහිටයිද? ලෝකෙට අහුවෙයිද? නැහැ. මොකද වෙන්නේ? ලෝකේ නිරෝධයි. ලෝකේ උපදින්නේ නැහැ. ඒ අවිද්‍යාව මුලාව යෙදුනේ නැත්තම් ලෝකයක් උපදින්නේ නැහැ. නූපදින බව. අන්න නිරෝධය. නැවත නූපදින බවට පත් වෙනවා. ඇත්ත ඇති හැටි දකින්නවා. ඒකට ඇත්ත ඇති හැටි දකින්න ඕන. දැන් ඇහැ කරපු මුලාව ගැන නේද? ඇහෙන් දැකලානේ ওই ටික ඔක්කොම උනේ. ඒකට ඇහෙන් දකින්නවා කියන්නේ ඇහි චිත්‍රයක් ඇඳලා දෙනවා. ඈ චක්කු ප්‍රසාදය කියන පුවරුවේ චිත්‍රය ඇඳින බෝඩ් එකේ චිත්‍රය ඇඳලා දෙනවා මොනවයින්ද? වර්ණ සටහන් වලින් ඇහැ සංවේදී වෙන වර්ණ ටිකෙන් අඳිනවා මේක පිට. නේද? ඒතර විඥාණයට පුළුවන් ඔය චිත්‍රය දිහා බලන්න විතරයි. ඈ චිත්‍රය දිහා බලන එක මුලාව නෙවෙයි. ඒකට අපි කියනවා දැකීම කියලා. මුලාව තියෙන්නේ ඊට පස්සේ. මේ දකින දේ තියෙන්නේ එළියේ කියලා. හිතන අන්න මුලාව. පැහැදිලි නේද? දැන් ඔන්න බල්ලා වතුරට එබෙනකොට බල්ලෙක් වගේ පේන එකේ වරදක් නැහැ. ඒක ඇහි හැකියාව. චිත්‍රය ඇඳලා දෙනවා විඤ්ඤාණයට දැක්කේ. මුලාව තියෙන්නේ කොහෙද? මේක චිත්‍රයක් නෙමෙයි එළියේ තියෙන හැබෑ රූපයක් කරන්න ගියා. නේද? අන්න එතකොට සමුදයේ යෙදිලා හටගන්න. ලෝකේ හටගන්න සමුදේ දුන ලෝකයක් හටගන්න. දැන් සමුදේ යෙදුන් නැත්නම් ලෝකේ හටගනීද? නැහැ. උපදින්නේ නැහැ. නූපදිනකට. හරි. දැන් පේනවාද ලෝකය මොකද්ද? ලෝක සමුදේ මොකද්ද? නිරෝධය මොකද්ද? සමුදේ යෙදුන් නැත්නම් නිරෝධය. හරි. එහෙමනම් ලෝක නිරෝධ කරන මාර්ගය මොකක්ද? ඔන්නඔක තමයි දැන් Tamanta හොයා ගන්න තියෙන්නේ. දැන් ඔය දේ තේරුම් ගත්තනම් මමත් ඒ වගේ ඇහැට රැවටෙන්නේ නැතුව ඉන්නනම් මොකද කරන්නේ? මමත් බල්ලාගේ මට්ටමින් ඇහැ පාවිච්චි නොකර ඉන්නනම් මොකද කරන්නේ? ඇත්ත ඇති ඇටිට දකින්න ඕන බලන්න. ප්‍රඥාවෙන් පෙන්වන්න ඕන. මුලාවෙන් පෙන්නලා හරියන්නේ නැහැ. මුලාවෙන් පෙන්වන්නේ ලෝකේ තියෙන දේවල්. ප්‍රඥාවෙන් දකින්නේ නෑ නෑ. ඔය ඇහැ සකස් කරපු ඇහෙන් ඇඳලා දීපු චිත්‍රය. ඇහැට පුළුවන් චිත්‍රයක් ඇඳලා දෙන්න විතරයි වර්ණ සටහන් ටික එකතු කරලා. ඈ? ඒ වගේම කනට පුළුවන් චිත්‍රයක් ඇඳලා දෙන්න මොනවයින්ද? ශබ්ද සටහන් ටික. කනේ තියෙන මේ චිත්‍ර පුවරුවේ ප්‍රසාදය කියන එකේ චිත්‍රයක් අඳිනවා මොනවාද උදව් කරගන්නේ? ශබ්ද සටහන් එක. එතකොට පාට තමයි එතකොට ශබ්ද. කන අඳින චිත්‍රේ පාට ටික තමයි ශබ්ද. එතකොට ශබ්ද වලින් චිත්‍රයක් ඇඳලා දෙනවා. එතකොට සෝත විඥාණයට පුළුවන් ওই චිත්‍රේ දකින්න. හරි. ඒ දකින දේ හිතෙන් දකීමක් විතරයි. නාම ගොඩක් විතරයි. එතකොට ඒකෙන් දකින්න රූපේ නාම රූපයක් විතරයි. නාමික රූපයක් විතරයි තව විදිහට කියන්නේ. නාම රූපය. එළියේ තියෙන ඇත්ත සතර මහා ධාතු රූපයක්ද? නෑ. නාම රූපයක්. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපය. අපේ මුලාව හින්දා අපි ඒක සතර මහා ධාතු රූපයක් කරනවා ලෝකෙටයි එළියේ තියෙන. නේද? එතකොට ඕක තේරුම් ගන්න. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපයක් මිසක් එළියේ තියෙන සතර මහා ධාතු රූපය නෙවෙයි. එහෙම කියන්න තමයි විඥානේ පුරුදු වෙලා තියෙන්නේ. මේ චිත්‍රය දිහා බලලා කියනව නෑ නෑ ඔය එළියේ තියෙන රූපයක් තමයි මම දැනගත්තේ කියලා. ඇයි විඥානේ මායාකාරී. මායාකාරය මොකද කරන්නේ? නැති දේවල් තියනවා තියනවා කියලා මවලා පෙන්නනවා. නේද? මැජික්. ඉතින් අපි ඒකට අහු වුණාම ලෝකෙට අහු වෙනවා. ලෝකයට අහු වුණා කියන්නේ මායයට අහු වුණා. දුකට අහු වුණා. සසරට අහු වුණා. ඉතින් ලෝකේ යනවා. ඒ වහින්ද සැප දුක් විඳ විඳ ලෝකේ යනවා. හරි? ඒකට අහු වුණ නැත්නම් ලෝකෙට අහු වෙන්නේ නැහැ. ඒකට ලෝකෙට අයිති ධර්මතාවලට අහු වෙන්නේ නැහැ. මොනවාද ලෝකෙට අයිති ධර්මතා? අටලෝ දහම. සැප දුක. සැප දුක විඳින්නේ ලෝකේ බාරගත්තා. අර බල්ලා ඉන්නවා කියලා බාරගත්තොත් තමයි උගෙන් සැපක් හරි දුකක් හරි විඳි. කාමනාද ලාභ අලාභ. ලාභ අලාභ විඳින්නේ ලෝකෙට අයිති දේවල් වලින්. නේද? ගොඩ ගහගන්නේ ලෝකෙට අයිති දේවල්. නැති වෙන්නේ ලෝකෙට අයිති දේවල්. ඊළඟට නින්දා ප්‍රශංසා. නේද? ඒත් ඔය ලෝකෙට අයිති කියලා පිළිගත්තාම තමයි නින්දා ප්‍රශංසා. යසායස. කීර්තිය. ඒ වගේ දේවල් එන්නේ ලෝකෙට අයිති. ලෝකෙට අහු වුණා. ඒවා බාරගත්තේ. ඒවා බාරගත්තේ නැත්නම් අපි සමුදේ දැක්කොත් මේ හින්දා යොහම හිතන්නේ කියලා දැක්කොත් ඒවට අහු වෙන්නේ නැහැ. දැන් ඒ බැනගෙන තියෙන්නේ එයා තමයි ඇත්තටම තියෙන්නේ. අපි බාරගත්තේ නැත්නම් ඒක එයාටම ආපහු හැරෙයි. Taman tama බැනගත්ත. අපි ඒක බාරගත්තා නම් එහෙම එයා හරි. ඔව්. දැන් ගන්න. ඒ යාට ඒක වදින්න. දැන් ඒක තමයි දැන් ඒක බාරගත්තා නම් වෙන්නේ අර වතුරට එබුණ බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ. හරි? ඔව්. ලෝකෙට අහු වෙනවා. ඒකට සැප දුක එනවා ලෝකෙට අහු වුණ ගමන්. ඒක බාරගත්තේ නැත්තම් ඒ සැප දුකට අපි අහු වෙන්නේ නැහැ. හරි? ලෝකෙන් මිදෙනවා. ඕක තමයි අන්න පෙන්වන්න ඕන දේ. ඒක තමයි. දැන් මේ සාමාන්‍ය ජීවිතයේදී මේක යොදන්න උත්සාහ කරන්න. මතකේ නෝ මොකද අපේ පුරුදු බලවත්නේ. ඒ පුරුද්ද සසරේ යන පුරුද්ද. ඒ මුලා වෙලා පුරුද්ද බලවත්. ඒක ඒ කියන්නේ අපේ කේන්තිය එනවා. පිටකලේ නැති වුණාට හිත ඇතුලේ එනවා කියන්නේ. ඔව්. හිත ඇතුලේ එනවා ඒ කියන්නේ අපේ තාම දැන් ඕක නිකන් වචනෙන් කිව්වට හිතට දැනිලා නැහැ. හිත දන්න මට්ටමට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. දැන් අපි උඩින් පෙන්නනවා විතරයි. හැබැයි මේ පෙන්නන එකත් මාර්ගය. එහෙම කරනකොට තමයි කවදා හරි වණිනකොට නිකන් එහෙම සාමාන්‍ය තත්ත්වයට එනවා. ඒක ගැන හිතවත් වෙනස් වෙන්නේ. තාම තියෙනවා. ඒ හින්දා තමයි දැන් මේක අහගත්තා කියලාම මාර්ගඵල ලැබුවා වෙන්නේ නැහැ. ඔක යොදන්න. යෙදීම තමයි මාර්ගයේ වඩනවා කියන්නේ. ඒක මතක් කර කර ඒ අර කේන්ති යන වෙලාවට මතක් කරලා දෙනවා. මෙහෙම මෙහෙමයි 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 කියලා ඇත්ත පෙන්වන්න. ඒක කේන්තියටත් එහෙමයි ආසහිතන කොටත් එහෙමයි. දැන් මේ අවිද්‍යාව හින්දා මේ ආයතනෙන් හදලා දීපු චිත්‍රය නේද විඥාණි දැක්කේ. ඕක බාහිර දෙයක් නෙවෙයි. එළියේ තියෙන දෙයක් නෙවෙයි. කියන එක මනසට මතක් කර කර දෙන්න. කෑම කන්න ගියාම අර කෑම හොඳයි මේ කෑම හොඳයි කියලා හිතනකොට මේ ඇහෙන් හදලා ඇඳ චිත්‍රයක් දිහා නේද ඔය බලන්නේ. දැන් චිත්‍රේ තමයි කන්න හදන්නේ. කෑම නෙවෙයි. ඇයිද ඇහෙන් දැක්ක එකෙන්නේ? ඊතේ අදහස් වෙන්නේ එළියේ තියෙන ඒවා ගැන කියන්නේ. දැන් මතක් කරලා දෙන්න ඕන ඕන්න තව චිත්‍රයක් දැක්කා එහෙනම්. කෑම මොනවද ඇඳලා තියෙනවා? ඇඳලා තියෙන්නේ වර්ණ පාට වලින්. ඇහෙන් නම් දැක්කේ පාට වලින්. අවුරු හරි කෑම ගැන කතා කරනවා නම් ඇහුනේ එතකොට චිත්‍රය ඇන්දේ සද්ද වලින්. කෑම ටික අඳිනවා සද්ද වලින්. කියනවා ඇහෙනකොට. ඒ බණිනවා ඇහෙනකොට ඒ සද්ද වලින් අඳිනවා රූප. ඔව් මට බණිනවා කවුද එක්කෙනෙක් කියලා දැන් රූපේ අඳිනවා. ඕක තමයි විඥාණයෙන් පෙන්වන්නේ. හැම තිස්සෙම හිතන්න මේ ආයතනෙන් කරන්නේ චිත්‍රයක් අඳින. හරි. ඒ චිත්‍රය අඳින්න උදව් කරගන්න එක විතරයි වෙනස. පාට පැන්සල්ද දියසායන්ද එහෙම වෙනසක් විතරයි තියෙන්නේ අඳින්නේ චිත්‍රය. ඒක ඇහෙන් ගන්න වර්ණ වලින් අඳින්න පුළුවන්, කනෙන් අහන ශබ්ද වලින් අඳින්න පුළුවන්, ගඳ සුවඳෙන් අඳින්න පුළුවන්. නේද? කෑම සුවඳක් එනකොට මෙතන මවනවා කෑම ටික. ඒ මවනවා කියන්නේ චිත්‍රය අඳිනවා. ඒකට තේරුම් ගන්න මේක චිත්‍රයක් විතරයි. චිත්‍රේ මට ගන්න බෑ. මේකට ආස කරලා ඇලිලා ගැටිලා වැඩන්නේ. මේ මනසේ ඇඳෙන චිත්‍රයක් විතර. මනසට අරමුණු වෙන චිත්‍රයක්. පැහැදිලිද? ආයතනෙට හදලා දෙන්න පුළුවන් චිත්‍රයක් අඳින එක විතර. ඔන්න ඕක අපේ ආයතනෙන් ආයතනෙට පෙන්වන්න පුළුවන් නම් ටික ටික Tamanට දැනෙයි අර වෙනදා හුණ ලෝකෙට අහුවෙන්නේ නැහැ කියලා. ඔව් පේන්නේ චිත්‍රයක් විතරයි එළියේ තියෙන එක නෙවෙයි. එකක් හිතන්න ඕන ඔය මම ඇඳපු චිත්‍රය දැන් මට පේන්නේ. විඥාණයට ආරමුණු වෙන්නේ ඇහැ හදපු චිත්‍රය එළියේ තියෙන එක නෙවෙයි. එතකොට අපි මේ හිතනවා කියන්නේ මේ චිත්‍රය ගැනයි දැන් හිතන්නේ. චේතන. දැන් අපිට හිතෙන්නේ එළියේ තියෙන එක ගැන හිතනවා කියලා. නැති වෙන්න එක හටගන්න එක. හට නොගන්න ස්වභාවයට ගන්න පුළුවන් මේ විදිහට දකින්න. ඇහෙන් මොනවා හරි දැක්කා කියන්නේ ඇහි මේක ඇතුලේ චිත්‍රයක් ඇඳා කියලා හිතන. ඕක විඥාණයට අරමුණු වෙන ප්‍රසාද රූපේ. ඒ පාළි වචන ටික තමයි ප්‍රසාද රූපේ. ඔය බුදුහාමුදුරුවම චිත්‍ර කියලාත් කියනවා යානි චිත්‍රාණි ලෝකේ. මේ චිත්‍ර ගොඩක් විතරයි ලෝකේ කියන්නේ. ඔව් ප්‍රතිබිම්බ කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බ වගේ. ඒවා හදලා දෙන එක විතරයි ආයතනෙට පුළුවන්. එතකොට ඕවා ගැන හිතන එක තමයි මේ නාම ධර්ම ටිකෙන් විඥාණය දැනුවත් කරන්නේ. ඒවා නාම රූප මිසක් බාහිරේ තියෙන ඇත්ත ලෝකෙට අයිති කියලා අපි හිතන රූප නෙවෙයි. අන්න ඕක අවබෝධ කරන්න බලන්න. ඕක දැක්කනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය එනවා. ලෝකෙන් මිදීමක්, ලෝකෙන් ඈතර වීමක්, ලෝකේ නැවත නූපදින බවක් කියන දැක්මක් එනවා. ඒ ආයතන වලින්මයි ලෝකේ හදන්නේ කියලා පේනවා. ඒ හදන්න දෙන්නේ ආයතන වලට අපි රැවටුණාම, ඇත්ත ඇති හැටි නොදන්නකම. අර බල්ලා වගේ අවිද්‍යාව ඇති වුණාම තමයි ආයතනින් පෙන්වන දේ එළියේ තියෙනවා කියලා මුලා වෙන්නේ. හරි, ආයතනෙන් තියෙන දේ, ආයතනෙන් අපිව දැනුවත් කරන දේ එළියේ තියෙනවා කියන එක මුලාවක් කියන එක වුණා හිතට හොඳට පෙන්වන්න. ඒ හිතට පෙන්වන්න නම් මේක තේරුම් ගන්න. එහෙන් දකින හැම එකක්ම චිත්‍ර ගොඩක් බලනවා වගේ වැඩක්. කනෙන් අහන හැම සද්දෙම ඒකත් චිත්‍ර ගොඩක් දිහා බලනවා. ඒක අපිට හිතට හිතෙන හිතන තේරුම් දෙන්න පුළුවන්. මේ පිටියේ මොනවා හරි ඇඳලා තියෙනකොට අපි හොඳටම දන්නවනේ ඒ චිත්‍රයක් දිහා බලන්නේ කියලා. ඒ වුණාට අපට අමතක වෙනවා මේ ලස්සන කන්දක් තියෙනවා. එහෙම නේද හිතෙන්නේ? මේ පුරුද්ද. ඒක අපේ මුලාව තමයි අර එළියේ තියෙන මොකද්ද දකින්නවා කියලා හිතෙන්නේ. චිත්‍රයක් දකිනකොට එළියේ තියෙන දෙයක් දකිනවා කියලානේ මුලින්ම හිතෙන්නේ. ඒ මුලාව. නැත්ත මතක් කරලා දෙනවා කියන්නේ පොට්ටක් ඉතින් එළියේ තියනවා කියලා හිතුවට නෑ නේ, මෙතන ඇඳලා තියෙන චිත්‍රයක් නෙමෙයි බලන්න. කියපු ගමන් අර ලෝකෙට අහු වෙන්නේ නෑ නේද? ඔව්. ඉතින් ලෝකෙට අහු වෙන්නේ නෑ කියන්නේ ඒවට ඇලෙන්නේ නෑ ගැටේ. ඒක තමයි කියන්නේ ප්‍රඥාවෙන් දකිනකොට ලෝකය නිසා යම් කිසි ඇලීමක් ගැටීමක් තිබුණාද ඒ ටික අතාරින්න. ඒ අතාරින්නේ තණ්හාව අතාරින්න. ඇලීම ගැටීම කියන්නේ තණ්හාවනේ. එතකොට මේ තණ්හාව ෂය කරන්නේ. එතකොට පේනවද ඕක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. තණ්හාව ක්ෂය කරන මාර්ගය. අන්තවලට අහු වෙන්නේ නැහැ. ඔව්. උපේක්ෂාවේ මෝහය තියනවා. දැන් අපි එළියේ දෙයක් තියනවා, ඕක පැලෙන්නත් ඕනේ නැහැ, ගැටෙන්නත් ඕනේ නැහැ කියලා උපේක්ෂා වෙන්න පුළුවන්. එතකොට මෝහය. දැන් මේ ප්‍රඥාවෙන් දැකීම තුළ මෝහය ඉදෙන්නේ නැහැ. එළිය පිහිටන්නේම නැහැ. උපදින් නැති ස්වභාවය තේනකොට ඒ ප්‍රඥාව. හරි. ඒකෙන් තමයි තණ්හාව ක්ෂය කරන්න කියන්නේ. මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා අර මජ්ජේ සූත්‍රයේදී එහෙම කියන්නේ. ඔන්න ඔක. අන්ත දෙකට නොඇති මැද දකින්න ඕන. එතකොට මැදත් ඇලෙන්නේ. ඔව්. මැදත් එතකොට තණ්හාව ක්ෂය කරන්නේ. අන්තවලට අහු වෙන්නේ නැහැ. මැද තැවරෙන්නේ නැහැ. එහෙම කෙනා ඔන්න තණ්හාව දුරු කරනවා. ඔව්, මනසෙන් දැකීම තමයි සිද්ධ වෙන්නේ. අපි ඒක දකින්නේ. අපි හිතන්නේ එළියේ තියෙන දේ දකින්නයි කියලා. ඒක දැකලා නැත්නම් මනසින් ඒක තමයි අනුමාන. ඒක තමයි හිතට මතක් වෙන්නේ ඔය දැන් චිත්‍ර ටික තමයි ආයේ හිත මතක් කරගන්නේ. මනස දකින්න ලේසියි ඇත්තටම, අර අනිත් ටික කඩාගත්තොත්. දැන් අපි එළියේ තියෙන ඒවයි මේ ඇහෙන් දකින්නේ කියන එක ඒක කඩාගත්තොත් මනසෙන් දකින්න ලේසි වෙනවා. මනසෙන් දකින්න ලේසි වෙනවා. හරි. නැතුව මනසෙන් කරන දේ ඉස්සෙල්ලා අල්ලන්නේ නැහැ. ඉස්සෙල්ලා මේ ඇහෙන් කනෙන් නාසයෙන් එළියේ තියෙනවා කියලා හිතන එක අයින් කරගන්නකොට කතර බාහිර රූප වලට අහු වෙන එකෙන් මිදෙන්න. ඒ මිදීම එනකොට ඊළඟට ලේසියි මනස තේරුම් ගන්න. හරි. ඉස්සලා මනසෙන් කරගෙනවා කියන එක හිතන්න ගියොත් ටිකක් අමාරුයි. මොකද අපි අර මුලාවෙන ඉන්නේ. දැන් මනසෙන් මතක් කරන්නේ කලින් ඇහෙන් දැකපුවා, කනෙන් අහපුවා ඒවනේ. ඒකට අපි පෙන්වන්න ඕන ඇහෙන් දකින එකේම මුලාවක් තියෙනවා. දැකීමේ නෙමෙයි මුලාව තියෙන්නේ. දැකීම නිසා දෙයක් පනෝන එකේ තමයි මුලා. දැකීම නිසා දෙයක් තියෙනවා කියලා හිතන එකට මුලා. දැකීම ප්‍රශ්නයක් නෑ. එහෙන් වෙන්නේ දැකීමක් විතරයි. දැකීමක් වුණාට එළිය දෙයක් තියෙනවා කියලා හිතන එක රැවටිලා. එළිය දෙයක් තියෙනවා කියලා හිතුවොත් ඔන්න මෙහෙ මම ඉන්නවා ඒක අත්දකින්න. ඒ මුලාවට අහුවෙන. මොකද එළිය දෙයක් තියෙනවා කියන්නේ මට සාපේක්ෂව. බාහිරයක් පනවනවා. මෙහෙ මම ඉන්නවා මට අත්දකින්න එළිය මොකද්ද දෙයක් තියෙනවා. ඉතින් බලනවා ඒක මට හොඳ දෙයක්ද නරක දෙයක්ද. එතකොට ඇලීමයි ගැටීමයි. දැන් දෙයක් තියෙනවා කියන එකම මෝහයෙන් මුලාවෙන් කරනවා. ඒ දේ පැනෙව්වට පස්සේ ඕකට ඇලෙන්න ගැටෙන්න ඉතින් ඉතුරු ටික යනවා. ඒ ටික කරගෙන යන්නේ අර තණ්හාවෙන් දිගින් දිගට ඕක ගෙනියනවා. සිබ්බෙන්නේ. තණ්හාවෙන් වතුර දානවා. අර පෝර දානවා ගහ වැඩි. තණ්හාව තමයි වතුර. එතකොට තණ්හාවට ඉඩ දෙන්නේ මෙතන රැවටෙන හින්දා. ඔව් තණ්හාව නැති කරගන්නවා කියුවට නැති කරන්න තියෙන්නේ මේ රැවටි. මුලා. දැන් අවිද්‍යාව නැති වෙනකොට තණ්හාවට අර වතුර දාන්න තැනක් නැහැ. දැන් ලෝකේ පිහිටුවොත් නේ ලෝකෙට අහුණොත් තමයි ලෝකෙ ගෙනියන්නේ තණ්හාව. ලෝකේ හටගත්තේ නැත්තම් තණ්හාවට ගෙනියන්න තැනක් නැහැ. තණ්හාවට පිහිටන්න තැනක් නැති වෙනවා. ඔව් නැති කරන්න ඕනේ ඒකට මුලාව. අවිද්‍යාව. හරි. අවිද්‍යාව නැති කරන්නේ කොහොමද අපි? ඇත්ත ඇති හැටි පෙන්වන්න ඕනේ. කොහොම මුලා වුණාට මේකේ ඇත්ත තත්ත්වය මේකයි. කියලා හිතට සැරිසරේ කියනවා. දැන් වතුරට ඉබෙන බල්ල අන්න බල්ලෙක් ඉන්නවා කියනකොට නෑ නෑ ඔය මුලාව ඇත්ත තත්ත්වය මේකයි. කියලා උන්ට සැරිසරේ කියනකොට කවදා හරි අහන තත්ත්වයක් එයි. ඒකේ තමයි අපේ රැවටුච්ච විඥාණයට රැවටෙන මොහොතේ මතක් කරලා දෙන්න ඕන. ඔහොම හිතුවට ඕක මුලාවක්. ඇත්ත තත්ත්වේ මේකයි. ඔය මේ ආයතනෙන් හදලා දීපු චිත්‍රය දිහයි බැලුවේ එළියේ තියනවා කියපු එක මුලාවක්. ඕක සරින් සරේ මතක් කරලා දෙන්න. ඔන්න ඔය දේ තමයි විදර්ශනය කියන්නේ. ලෝකෙට ආйти දැක්ම නෙවෙයි ඒක ඉක්මවා දැක්මක් තමයි විදර්ශනය. කියන්නේ සම්මා දිට්ඨිය ඇතුව බලන එක. හරි දැක්ම ඇතුව හිතට පෙන්වලා දෙන්න. ලෝකෝය සසරේ යන දැක්ම. නැත්තම් ලෝකෙට ආйти දැක්ම. ඔකේ ඇත්ත தත්ත්‍ය මේකයි. ආයතනෙන් හදලා දුන්න ප්‍රසාද රූපය ඒක විඥාණයෙන් දැනගත්තා. ඔතෙන්ට බාහිර දෙයක් සම්බන්ධ කරන්න වැඩන්නේ. දැකීමක් සිද්ධ වුණා. දකින දෙයක් පණවන්න යන්නේ. හරි? ඇසීමක් සිද්ධ වුණා. ඇහුණ දෙයක් ගැන හිතන්න යන්න එපා. ඒ හිතනකොට පෙන්වන්න ඕන ওই මුලාවෙන් කරන්න. ආ සංහාව තමයි ওই දිගට ගෙනියන්නේ. මුලාවෙන් හදපු දේ ආයත්ත තමයි කියලා අරගෙන අන්න දිගින් දිගට ගෙනියන්නේ. අපි පෙන්වන්න ඕන ඕක මුලාවෙන් හදපු දේ මුලාව. ඕකේ එතනින් එහාට යන්න දෙයක් නැහැ. කියන එක හිතට සරින් සරේ පෙන්වන්න. ඔව් ඉතින් අපි බල්ලගේ මට්ටමට වැටෙනවා කියන එක තමයි අර ඒක පිළිහරන් දිගින් දිගට යනවා. වතුරේ ඉන්න බල්ලට බුරනවා. ඈ? ඒකට කෑම ටිකකට තණ්හාව ආවහම කෑම තියනවා කියලා ඔකට තණ්හා කරනවා. ඒ තණ්හාව ඉන්නේ ඒ කෑම ටික එළියේ තියනවා කියලා හිතුවා. ඒක රැහෙන් දැකපු දේ එළියේ නෙමෙයි තියෙන්නේ. හිතේ හිතට පේන. හිතට පේන නාම රූපයක් විතරයි. නෑ ඕක දන්නේ නැති හින්දානේ අපි කෑම ටික දකිනකොටම දැන් රසත් විඳලා ඉවත්. ඔව් එහෙන් දකිනකොටම මෙහි රස විඳලා ඉවරයි. දැන් එහෙන් දැකීමේදී රස විඳින්න බෑනේ දිවේ ගැටෙන්නේ නැහැ රස විඳින්න නම්. නේද? එතකොට පෙන්නන්න ඕන ඕක මූලාවෙන් වුණ දෙයක්. ඒ පරණ අත්දැකීමක් මෙතෙන්ට ගත්තා. අතීතේ ඉස්සරත් මුලාවෙන් අරගත්තු හින්දා තමයි දැනුත් දාන්නේ. ඒ අපිට ඉස්සර මුලාවට කරන්න දෙයක් නැහැ. දැන් ඇත්ත පෙන්වුවොත් ඉස්සරහට තව කර්ම සකස් කරන්නේ නැහැ. එතකොට තමයි නැවත උපදින් නැති තත්වයකටපත් වෙන්නේ. සම්පූර්ණ මුලා වෙලා තමයි ඉන්නේ. ලෝකෙට අහු වුණා කියන්නේ මුලාවේ. ඒක තේරුම් ගන්න. බාහිර ලෝකෙට අහු වෙනවා කියන්නේ මුලාවේ. ඒ ආයතනෙන් හැදුව ප්‍රසාද රූප අපි ඒවා ඒ විදිහට දැක්කේ නෑ. ඒවා එළියේ තියෙනවා කියලා විශ්වාස කරා. ඒ මුලාවෙලා කියලා දැනගන්න එක මතක තියාගන්න ලොකු දැක්මක්. ඔබ තමයි ලෝකෝත්තර දැක්ම. නිකන් කෙනෙකුට හිතෙන්නේ නැහැ අපි මුලා වෙලා කියලා. එළියේ තියෙන ඒවා තියෙනවා කියලා. නේද? මේ මුලා වෙලා කියලා තේරුම් ගන්න ධර්මයක් අහලා නුවණින් දකින්න ඕන. එහෙම කෙනාට විතරයි අපි මේ මුලා වෙලානේ ඉන්නේ කියලා දකින්න. පිළිගන්න බෑ ඉතින් මේ. වතුරේ ඉන්න බල් වතුරට එබෙන බල්ලට කොච්චර කිව්වත් ඌ පිළිගන්නේ නැහැ වතුරේ බල් දෙන්නේ නැහැ. මුලාවේ ඉන්නකම් පිළිගන්න බෑ. එකද ඒගොල්ලන්ට ඒක ඇත්තක් වෙලා. ඔව්. ප්‍රවටිමෙන් මුලාවෙන් හදපු දේ ඇත්ත කරගෙන ඉවරයි. ඒගොල්ලෝ දෘෂ්ටිගත වෙලා. ඒ දෘෂ්ටිගත වීම තමයි මේ ලෝකේ අරන් යන්නේ. සසරේ අරන් යන්නේ. ඉතින් මේ බුදු කෙනෙක් පෙන්වන්නේ දහමක් පෙන්වන්නේ මේ ලෝකෙන් මිදෙන හැටි. ලෝකෝත්තර පැත්ත. එතකොට ඔන්න ඔය ලෝකෝත්තර දැක්ම ගන්න තමයි අපි දහමක් අහන්න ඕන. දහමෙන් හැසිරෙන්න. එතකොට අවබෝධයක් ඇතුව නෙවෙයි. ඒතර බුද්ධත්වේ ලැබලා නැහැනේ. හැබැයි නුවණක් තිබුණා මේ තවත් දුකක හට ගැනීම බාධාවක් ඇත්ත දකින්න තියෙන බාධාවක් කියලා. නෝ ඇත්ත දකින්න අවස්ථාව නැති වෙනවා. දැන් අපි මේ ලෝකෙට ඇලෙන්න වෙන්නේ අපේ නීවරණ බලවත් වෙලා අපිට ඇත්ත දකින්න තියෙන හැකියාව නැති කරනවා. නීවරණ බලවත් වෙන්න ඇත්ත දකින්න අමාරු. ඉතින් මේ ලෝකෙට අයිති දේවල් වලින් අපට හදලා දෙන්නේ නීවරණ. එක්කෝ කාමච්ඡන්ද, එක්කෝ ව්‍යාපාද, ඕවානේ හදලා දෙන්නේ. හරි. ඔව්. ඇලීම් ගැටීම් වැඩි වෙන්න ඇත්ත දකින්න බෑ. මොකද අපි ඒවට අහු වෙනවා, මුලා වෙනවා. ඒවා පස්සේ ලෝනවා. ඒකට ඒවා තුනී වෙන තරමට තමයි මේ ඇත්ත දකින්න පුළුවන්. එකයි ඔය භාවනා කරලා නීවරණ ටික යටපත් කරගන්නවා. සමාධිය හදනකොට යටපත් වෙන්නේ නීවරණ. ආනාපාන සතියේ ඉන්නකොට යටපත් වෙනවා නීවරණ. එතකොට නීවරණ යටපත් වුණ හිතෙන් දැන් මේවා කතා කරනකොට අවබෝධ වෙනවා. දැන් ඔයගොල්ලන්ට මේවා දකින්න ලේසි අර භාවනා කරලානේ දැන් කතා කරන්නේ. එතකොට අර වෙන නීවරණ අඩුයි. නීවරණ අඩු වුණ මනසට මේ ධර්මයේ දකින්න පහසුයි, අවබෝධ කරන්න පහසුයි. මේ කියන දේවල් තේරුම් ගන්න පුළුවන්. මේ ගෙදර ගියාම ආයෙ නීවරණ ටික වතු වෙනවා. ඒක තමයි ගෙදර ගිහිනුත් ටිකක් භාවනා කරන්න කියන්නේ. අවබෝධයෙන් පෙන්වන්නයි පරණ පුරුද්දට ඉතින් දුකටපත් වෙනවා තමයි ඒ වුණාට ඒක නුවණින් සරින් සරේ පෙන්වන්නේ. දැන් මේකට දුක් වෙන්නේ මේ හින්දායි. මේකට දුක් වෙන්නේ මේ හින්දායි. කියලා නුවණින් මේ රැවටුණ තැන පෙන්වන්න ඕන. මේ ආයතනේ මුලාව. ලෝකෙට අයිති දේ හැදුවා කියන්නේ මම හැදුවා අනිත් පැත්තට. ඒකට එතකොට මේ හදපු දෙයට එක්ක මම කැමති වෙනවා එක්ක අකමැති වෙනවා ඉතින් දුක්කින් තණ්හාව දිගින් දිගට එක ගෙනියනවා අපි පොඩි ඉඩක් දුන්නාම ලෝකේ හදලා දෙන්න තණ්හාව ඉතුරු ටික කරනවා අපේ ඈ ඔව් දැන් මුලින් අර බල්ලට පොඩි මුලාවකින් හදලා දෙන්නේ බල්ලෙක්ව ඉතුරු ටික ගෙනියන්නේ තණ්හාව ඒ තණ්හාව බලවත් නැහැ ඌට ඇත්ත දකින්න බෑ. ඒ හින්දා තමයි මේ කෙලෙස් අපි යටපත් කරනවා තුනී කරනවා. කෙලෙස් තුනී කරගන්න තරමට ධර්මය දකින්න පුළුවන්. ඒ කියන්නේ නීවරණ යටපත් කරන්න ධර්මය දකින්න පහසු වෙනවා. ඔව් භාවනාව උදව් කරගන්නේ අපි මේ වැඩේට. ඇත්ත දකින්න නෙමෙයි නීවරණයටපත් කරනවා. ඒතර මනස සංසුන් වෙන්න නීවරණයටපත් වෙනවා. ඒ මනසෙන් අපිට ආයතන දිහා බලා ඉන්න පුළුවන්. හිත වැඩ කරන හැටි බලා ඉන්න පුළුවන්. ඒතර රැවටෙනකොට පෙන්වන්න පුළුවන් ඔය කරන පුරුද්දට රැවටුණා. ඔය ලෝකෙට අයිති දැක්ම. ලෝකෝත්තර දැක්ම කියන්නේ ඊට වෙනස් දෙයක්. ප්‍රඥාවෙන් දැක්ම ඊට වෙනස් දෙයක් කියලා සරින් සරි පෙන්වන්න පුළුවන්. පැහැදිලිද? ඕක අන්න ඕක තමයි දැන් ධර්මයක් අහලා ගන්න ඕන අවබෝධය දැක්ම. ධර්මයක් අහලා ගන්න ඕන අවබෝධය. එහෙම හිතන්න පුළුවන් නම් හරි. එහෙන් තව චිත්‍රයක් හදලා දුන්නා. ඒ කාලේ ওই චිත්‍රය කියලා දෙයක් තියෙනවා චලන චිත්‍ර කියලා જાතියක් තිබිලා තියෙනවා. දැන් ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක හිතා ගන්න තියෙන්නේ දැන් චිත්‍රයක් ඇඳලා තිබුණාට ඒකේ හෙල්ලෙනවා පේනවා. චලන චිත්‍ර. දැනුත් තියෙනවා ඒ සමහර ඒවා හදලා. ඒ චලන චිත්‍රය හරි දක්ෂ නිර්මාණයක් කියලා ගන්න. එහෙන් බලා ඉන්නකොට ඒක නිකන් ඒ බල්ලා ඇවිදිනවා වගේ අපිට පේන්නේ. අන්න ඒ වගේ චිත්‍රයක් වෙන්නවා. ඔන්න ඔය චලන චිත්‍ර තමයි මේ ඇහැ හදලා දෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා ඔය චලන චිත්‍රය ඇඳපු එක්කෙනා කොච්චර දක්ෂයෙක්ද කියලා. ඒ කියනවා හරිම දක්ෂ කලාකරුවෙක්. ඊටත් වඩා දක්ෂයි කියන අපේ හිතේ ඉන්න විඤ්ඤාණය. ඔය අපට ඇඳපු කෙනාටත් වඩා අපට ඔක පෙන්වන්නේ අපේ විඤ්ඤාණය. ඊටත් වඩා අපිව මුලා කරන දක්ෂ මායාකාරී. එතකොට මේ බලන්න එහෙන් පෙන්වන්නේම චිත්‍ර ගොඩක් ඒවා චලන චිත්‍ර අපිට පෙන්වන්නේ. නිකන් නිශ්චල ඒවා නෙමෙයි. නේද? එතකොට ඕවා දැකලා තමයි අපි අර චිත්‍රවලට පණ දෙන්නේ ඊළඟට. චිත්‍රක අයිති දේ තියනවා කියලා ඒකට පණ දෙන්නේ චලනය වෙනවා. වැඩේ තියෙන්නේ මේ චිත්‍ර ගොඩේ තමයි ওই ටික තියෙන්නේ. ආයතනෙන් හදලා දෙන චිත්‍ර. ඉතින් Tamanta දකින්න තේරුම් ගන්න පහසු එක ආයතනයක් හරි දෙකක් හරි අරන් හොඳට ඕක බල බලා ඉන්නවා. මේ ආයතනෙන් එළියේ තියනවා කියලා ප්‍රවක්තන. ලෝකෙට අහු කරනවා. නැත්නම් මායයට අහු කරනවා අපි. ලෝකෙ දේ පිළිගත්තා කියන්නේ මාරයට අහු වෙනවා. ලෝකෙ දේ පැනෙව්වේ නැත්තම් මාරයට අහු වෙන්නේ නැහැ. ආයතනයක් වැඩ කරලා ලෝකෙට අයිති දෙයක් කියලා හිතුවොත් මාරයට අහු වෙනවා. මාරයාගෙන් ගැලවෙන්න ඕන නම් පෙන්නන්න මේක චිත්‍රයක් විතරයි, ලෝකෙට අයිති දෙයක් නෙවෙයි. එහෙම හිත හිතා හිටියොත් ඔන්න ලෝකෙන් මිදෙනවා, ලෝකෝත්තර වෙනවා. ඔය දේ කරන්න පුළුවන් නම් ආයේ අපාගත වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඔක ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ගයට වැටුණොත් ආයේ අපාගත වෙන්නේ නැහැ. අපාගත වෙන්නේ නැහැ. ඔය දැක්මෙන් ඔය දේ උත්සාහ කරන කෙනා අකුසල් හැදෙන්නේ නැහැ. මේ ලෝකෙන් එතර වෙන මාර්ගයේ. එහෙම කෙනා ආයේ අපාගත වෙන්නේ නැහැ. සෝවන් මාර්ගයේ ඔක තමයි. දැන් ඔය නැති වෙන්නේ සක්කාය දිට්ඨි. ඈ? ඒව ප්‍රශ්නයක් නැහැ. කලින් කොච්චර කරලා තිබුණත් කිසිම ගැටලුවක් නැහැ. මේ මොහොතේ ඔන්න ඔය දේ බලන්න පුළුවන්. මේ මිදීම සසරින් මිදෙන මාර්ගයට වැටෙනවා. ඒ කියන්නේ ලෝක යන මාර්ගය නෙමෙයි, දැන් ලෝකෙන් මිදෙන මාර්ගය. ලෝකෙන් මිදෙන ප්‍රවාහයට කියනවා, ඒ කියන්නේ නිවන කරා යන මාර්ගය සෝත කියනවා. ඒකට සෝතේට ආපන්න. සෝතාපන්න. සෝවන්. ලෝකෙන් එතෙර වෙන මාර්ගයට ප්‍රවාහයට වැටුණා. සෝතාපන්න වුණා. ඔව්. ඒ කුෂ්ඨ රෝගියා පවා ওই දේ අවබෝධ කළා. නෑ බුදුහාමුදුරන්ට වෙන වෙන අසනීපණම් තිබුණා. කුෂ්ඨ රෝගියෙකුට ධර්මයේ දේශනා කරනකොට නම් අවබෝධ කළා සුප්පබු. නේ. බුදුහාමුදුරන්ට තිබුණේ කොන්දේ අමාරුවක් තිබුණා, ඔළුව කැක්කමක් ආවා, ඒ වගේ දෙයක්. අතිසාරේ හැදුනා දෙගෙනියන් පාරක්. තේනේන සිතුවිල්ල කියන්නේ කොයි ආයතනෙන්ද මේක දැනගත්තේ කියලා බලන්න. ඒ මනෝ ආයතන කියන්නේ මෙහෙමයි. දැන් අර අපි ඇහැට රැවටීම හින්දා එළියේ දෙයක් තියනවා කියනවනේ. දැන් වතුරට එනකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියනවනේ. ඊට පස්සේ ඒ බල්ලා ගැන හිතන්නේ ඔක්කොම මනසෙන්. ඒ තමයි අර සංකප්ප රාගෝ කියන්නේ. ඒ කෙලෙස් සංකල්ප ටික තමයි ඊළඟට ලෝකෙට අයිති දේ ගැන හිතන්නේ. ඒ තණ්හාවෙන් එතනින් එහාට ගෙනියන්නේ කොම මනසෙන්. එතකොට මනසෙන් ගෙනියන්න උදව් කරගන්න ආයය ආයතන උපද්දන්න හිතෙන්න පුළුවන්. ඒ බල්ලවා ඉන්නවද කියලා බලන්න හිතෙන්න පුළුවන්, ඌ පුරනවද කියලා අහගෙන ඉන්න පුළුවන්. ඒවා ඒ උපද්දන්න හැකියාව දෙන්නේ ආයේ මනසෙන් මේ තණ්හාව. තණ්හාව උදව් කරගෙන ආයේ ආයතන උපද්දනවා. ඒක මනස වෙන්න පුළුවන්, මේ අනිත් ආයතන පහෙන් එකක් වෙන්නත් පුළුවන්. සලායතන උපද්දනවා. ඒ උපද්දන්නේ මොකද? අරක අත්දකින්න තියෙන තණ්හාව. ඒකයි තණ්හාවෙන් වතුර දානවා, නැත්නම් ගැට දානවා. ඒ ගැට දාන්නේ ආයේ ආයතන උපද්දන. ඒ අරමුණ ඒ තියනවා කියන හිතන දේ අල්ලගෙන අපි හිතනවා කියන්නේ හිත සකස් කරනවා කියන්නේ ආයේ ආයතන උපද්දනවා කියන එක. විඥානනේ පහළ කරන්නේ. විඥාණයට තනියෙන් පහළ වෙන්න බෑ. සලායතනෙන් එකක් එක්කමයි පහළ වෙන්නේ. එක්කමනායත. හිතෙන් හිතනවා කියන්නේ මන ආයතනේ වැඩ කරනවා. එහෙම නැත්නම් වෙන ආයතනයක් උපද්දනවා. ඇහැ හරි කන හරි නාසය හරි දිව කය ඒවා උපද්දනවා. මනසෙන් තමයි හිතන්නේ. ඒ වුණාට මනසට තනියෙන් හිතන්න බෑ ආයතනකින් උදව් කරගන්න. ආයතනකින් තව තව අත්දකින්න ඕන උදව් කරගන්න ඕන. දැන් මනසෙන් හිතන්න ගියාට අපිට තව ආයතනයක් උපද්දන්නමයි හිතෙන්නේ හිතන දේ ගැන. දැන් නිකන් හිතන්න ඕන gedara මතක් වෙනවා. මතක් වෙලා නිකන් හිත හිත ඉන්නේ නැහැ. ඊළඟට යන්න හිතෙනවා. මොනවා හරි අනිත් ආයතන උපද්දන්න හිතෙනවා. නේද? ඒ අනිත් ආයතන උපද්දන්න හිතෙන්නේ තණ්හාවෙන් තමයි උපද්දවන්නේ. ඒ ආයතනයක් ඉපදීම කියන්නේ තව තව මේ එක පැත්තකින් පංච උපාදානස්කන්ධ හදන්න. ආයතනයක් උපද්දනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හදනවා. ඒකමයි කරන්නේ. ඒ උපද්දනවා කියන්නේ දුක කියන එක අපට අවබෝධයක් නැහැ. පද්දන්නේ පංච උපාදානස්කන්ධ. ඒ වුණාට ඒක දුකයි කියලා අපි දන්නේ. අපි හිතන්නේ ඒක සැපයි කියලා. ඒ හින්දා තමයි ඒක දිගින් දිගට හිත හිත ආයේ ආයතන උපද්දන්න අපේ තණ්හා කරන්නේ. ලෝකේ ගෙනියන්න තමයි තණ්හාව උදව් කරන්නේ. ඉතින් බුදු කෙනෙක් තමයි පෙන්වන්නේ ওই ලෝකේ දුක. ওই ගොඩ ගහන්නේ දුක. හරියට අර පළඟටිය දැල්ලට පනිනවා. ওই දැල්ලට පනින්න හදන්නේ. ඒක අපේ මනසට තේරෙන්නේ නැහැ. පළඟටියගේ මනසට තේරෙන්නේ නැහැ දැල්ලට පනිනවා කියන්නේ දුක් විඳිනවා කියන්නේ. නේද? ඒ වගේ තමයි අපි මේ ආයතන ආයය හදනවා කියන්නේ ආයය පංච උපාදානස්කන්ධ හදන්නේ. සසර යන සත්‍යයට පේන්නේ පංච උපාදානස්කන්ධ සැපයි. ලෝකෝත්තර දෙක්මෙදී තමයි පේන්නේ පංච උපාදානස්කන්ධ දුකයි. ලෝකෙට අයිති දෙක්මෙදී පංච උපාදානස්කන්ධ සැපයි. දුක් දේ සැප විදිහට පේන්නේ. විපල්ලාස කියන්නේ දුක් දේ සැපයි කියලා තමයි මේ සසර යන සත්වයාට පේන්නේ. ඒ හින්දා තමයි එයාට ලෝකෙන් මිදෙන්න බැරි. ඇයි ලෝකේ සැපයි කියලා හිතනකොට කොහොමද මිදෙන්නේ? ඉතින් බුදු කෙනෙක් තමයි පෙන්වන්නේ නෑ ඔය ලෝකේ දුකයි. ලෝකේ දුකයි. ඔය පංච උපාදානස්කන්ධ ලෝකය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔය ධර්මයක් අහන දකින කෙනාට විතරයි ඕක තේරෙන්නේ අවබෝධ කරන්න පුළුවන්. එහෙම කෙනාට තමයි ලෝකෙන් මිදෙන්න පුළුවන්. නැත්තම් අර ආස්වාදයට රැවටිලා ඒක පස්සෙම දුවනවා. හිත හිත ඉන්නවා. මොකද ඒකේ පොඩි ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදෙ පස්සේ නැවත නැවත සිහි කර කර ආයතනත් උපද්දනවා. කරන්න ඕනකම ඒක තමයි තණ්හාව. ඒ තියනවා කියලා හිතපු දේ අත්දකින්න හරි ආසයි. ඒක අත්දකින්න මේ ආයතන හයෙන් එකක් ඕන.
දැන් රූපයේ
එහෙම පුළුවන් නම් හොඳයි. දැන් ඒ ඒක කරන්න උපක්‍රමයක් තමයි මේ දෙන්නේ. රූපයක් දැක්ක ගමන් ඕක එළියේ තියෙනවා කියලා හිතන්න එපා. මෙන්න මේ චිත්‍රයක් ඇඳලා දුන්නා. ඇහැ කියන චිත්‍ර පුවරුවේ චක්කු ප්‍රසාදේ ප්‍රසාද රූපයක් ඇඳලා දුන්නා. මොනවයින්ද ඇඳලා දුන්නේ? වර්ණ. ඈ චිත්‍රයක් දිහා බැලුවා කිව්වහම අර එළියේ එකපස්සේ පන්නන්නේ නැහැ. ඒකට උපක්‍රමයේ තමයි මේක ප්‍රඥාවෙන් දකිනවා. මේ ඇහැ කරන වැඩේ ප්‍රඥාවෙන් දකිනවා. ඇහැට පුළුවන් ප්‍රසාද රූපයක් හදලා දෙන එක විතරයි. විඥාණයට පුළුවන් ওই ප්‍රසාද රූපේ දකින්න එක විතරයි. ඒ ඇහෙන් අරන් දුන්න ප්‍රසාද රූපේ දැනගන්න එක විතරමයි විඥාණයට කරන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න බෑ චක්කු විඥාණයට. ඒ වගේ කන නිසා ඇති වෙන විඥාණය සෝත විඥාණය. ඒකට කරන්න පුළුවන් කණෙන් හදලා දෙන ප්‍රසාද රූපේ සෝත ප්‍රසාද රූපය දැන ගැනීම විතරයි සෝත විඥාණය. ඒකට හිතට කරන්න පුළුවන් වැඩේ අඳුර ගන්න. ආයතනෙන් හදලා දෙන ප්‍රසාද රූපය. ඔකට තමයි ඇඳලා දෙන චිත්‍රය. ඒ චිත්‍රයේ දකින්නවා මිසක් එළියේ තියෙන දෙයක් අත්දකින්නවා නෙවෙයි. එළියේ තියෙන දේ හදන්නේ මුලාවේ. ඔන්න ඕක පෙන්වන්න ඕනේ. මේ ආයතන වලින් කවදාවත් බෑ එළියේ තියෙන ඇත්ත ඇති හැටි දැනගන්න. බාහිරේ පවතින ස්වභාවය දැනගන්න බෑ. ඇහෙන් දැකලා දැනගන්න බෑ. කනෙන් අහලා දැනගන්න බෑ. නාසයෙන් දැනගන්න බෑ. හිතෙන් හිතලා දැනගන්නත් බෑ. දැනගන්න බෑ ඒක තමයි. අපි දැනගන්නවා කියලා හිතලා මුලා වෙලා තියෙනවා. එළියේදී දැනගත්තා කියන එක ලෝකෙට අහු වෙලා මුලා වෙලා. දැනගන්න මේ ආයතන හයෙන් බෑ. එන විදිහක් තියෙනවා. ඒක තමයි ප්‍රඥාව වැඩ. මේ ආයතන හය කරන හොර වැඩ ටික අල්ල ගන්න. නුවණින් බලලා ප්‍රඥාව. සිහියෙන් ඉන්නත් ඕන. නැත්තම් හොරු අල්ලන්න බෑනේ නිදාගෙන ඉඳලා. සිහියෙන් ඉන්න ඕනේ. ඉන්නකොට මේ ඉන්නේ හොරා, මේ ඉන්නේ හොරෙක් නෙවෙයි කියලා නුවණ යෙදෙන්නත් ඕන. නැත්තම් අර යාළුවට ගහයි පොල්ලකින්. හොරා කියලා ඉන්න. නුවණ යෙදුන්නේ නැත්තම්. හා නේද? නුවණින් දැනගන්න. හොරා හොරා විදියට අඳුර ගන්නවා. නැත්තම් උදව්වක් කරන කෙනාට තමයි හොරා කියලා ඉතලා ගහන්නේ. නුවණ යෙදුන්නේ නැහැ. ඔව් දර්ශනාය කියන්නේ ප්‍රඥාවෙන් බලනවා කියන එක. එතකොට ඇහැ කරන මුලාව දකින්න ඕන. කන කරන මුලාව දකින්න ඕන. හ්ම්. ඒ නුවණින් දකිනවා කියන්නේ ඒකයි. එතකොට සිහිය පිහිටන්නත් ඕන ප්‍රඥාව යෙදෙන්නත් ඕන. සිහිය පිහිටන්නේ අන්න මේ වෙලාවේ ඇහැ තමයි වැඩ කරන්නේ කියලා. හ්ම්. ප්‍රඥාව කියන්නේ ඇහැට කරන්න පුළුවන් මේ ටික විතරයි. මේ චිත්‍රය හදලා දෙන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. එළියේ තියෙන දේක් පෙන්වන්න බෑ ඇහැට. වර්ණ සතන් වලින් චිත්‍රයක් ඇඳලා දෙන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. ඒක හිත දැනගත්තා. ඔය දේ පෙන්න හිටියොත් ලෝකෙට අහු වෙන්නේ නැහැ. බාහිර ලෝකේ දේවල් දාන්න යන්නේ නැහැ නේද? එහෙන් දකින්නකොට දකින්නකොට හිතන්න ඕන චිත්‍රයක් පේනවා, ඕන චිත්‍රයක් පේනවා, ඕන චිත්‍රයක් පේනවා. චිත්‍ර ගොඩක්. යാനി චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි. කණෙන් ඇහෙන ශබ්ද වලටත් ඔය දෙයම කරන්න පුළුවන්. නැත්නම් කණෙන් අඳිනවා චිත්‍ර. ඒ ටික හිත දැනගන්න. ආමහම හැම ශබ්දෙටම පෙන්වන්න පුළුවන්. හැම එකටම පෙන්වන්න ඕනේ නැහැ. දෙක තුනකට හරි ඔක පෙන්වන්න පුරුදු වෙන්න. ඈ. ඒ දිගේ තියනවා කියන්නේ මුලාවක් කවුරු ඇඳලා දීපු චිත්‍රයක් තමයි දැක්කේ. ආයතනෙන් හදලා දෙන චිත්‍රය. ඒක කරන්න ඕන අපි මෙච්චර කල් ඉන්නා වැරදි දෘෂ්ටියක අපි මේ ආයතනෙන් අත්දකින්නේ එළියේ තියෙන දෙයක් කියලා. නේද? මොක සංසාරේ ආපු බලවත් පුරුද්දක්. සංසාරේ කෙලවරක් නැහෙනේ කොච්චර දිගද කියලා. ඔය ආපු හැම තිස්සෙම කරලා තින්නේ රැවටීමෙන්මයි ඇහැ පාවිච්චි කරලා තින්නේ. මුලා වෙලාමයි අපි කන පාවිච්චි කරලා තින්නේ. ලෝකෙට අයිති දෙයක් අත්දකින්නවා කියලාමයි. ඒක තමයි ලෝකේ යන පුරුද්ද. නේද? සංසාරේ යන්නේ මේ විදිහට මේ ආයතන හය පාවිච්චි කරහම. එතකොට ඒක අපේ සසරේ අනන්ත සසරේ ඇබ්බැහි වුණ පුරුද්දක්. ඒකයි මේක කඩන එක ලේසි නැත්තේ. අපි නුවණින් පෙන්වන්න හැදුවට අර පුරුද්දට රැවටෙනවා. අවබෝධ කියලා හිතාගෙන ඉන්නේ මුලාව. ලෝකේ තියෙන ඒවා දැනගන්නවා කියලා නේ අවබෝධ කියලා හිතන්නේ. නේද? අද වෙලා තියෙන්නේ අවිද්‍යාවට විද්‍යාව කියලා. ඇත්ත ඇති ඇති නොදන්න කමට දන්නවා කියලා කියනවා. ඔව්. බුදුහාමුදුරුවෝ අවිද්‍යාව කියපු දෙයට අද කියන්නේ නෑ, ඔය ඇත්ත දැනගත්තයි විද්‍යාව කියලා. ලෝකේ යන්න හදාගත්තු දේ ඕක තමයි. පැවැත්ම සඳහා සසරේ යන්න ඒක අවශ්‍යයි. සසරෙන් ගැලවෙන්න ඒකෙන් බෑ. ඔව්. කැමති වුණත් නැති වුණත් සසරේ යනවා. ලෝකේ පිළිගත්තට පස්සේ සසරේ යනවා. ඔව්. අවිතේ ආයේ උපදින්න තමයි කැමති මේ. මේ ආයතන ටික හදාගන්න කැමති. බෑ. බෑ කිව්වට හරියන්නේ නැහැ. ඇහැ පේන්නේ නැති වෙනකොට ඇහැක් කොහොමද දැහුවොත් එපා කියන්නේ. සැප විඳින්න හිතලා මහන්සි වෙනවා මහන්සි වෙනවා මහන්සි වෙනවා. ඇයි? සල්ලි හම්බ වුණොත් සැපයි කියලා හිතන හින්දානේ. ඔබෙන් කොච්චර හම්බ වුණත් ඒක ඉවරයිකුත්. මහන්සි වීම ඉවරයිකුත්. ඇයි? දුක් වීම ඉවරයිකුත්. ඔබේ මොනවා හම්බ වුණත් ඇති වෙන්නේ. හිතේ ස්වභාවය. මේ කාමය කියන්නේ ඕකයි. කොච්චර හම්බ වුණත් මදි. ඔව්. ඒ කාම ලෝකවල ස්වභාවය ඕක. ඕක මෙහි විතරක් නෙමෙයි දිවි ලෝකෙත් උමු. කොච්චර හම්බ වුණත් මදි. ඒවයි තව තව තණ්හාව වැඩි කරනවා. අර තණ්හාවෙන් වතුර දානවනේ. ගැට දානවා සිබ්බනේ. නේද? අපායේ ගියොත් ගැලවෙන්නේ නැහැ, දිව්‍ය ලෝකෙ ගියත් ගැලවෙන්නේ නැහැ කියලා මම කියන්නේ. අපායේ ගියත් අඩු ගානේ මේක දුකයි කියලාවත් තේරෙයි දිව්‍ය ලෝකෙ ගියොත්. මොන දුකද? නිවන් දකින්න හිතෙන්නේ නැහැ දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ. මේ මනුස්ස ලෝකෙ ඉඳලවත් නිවන් දකින්න හිතෙන්නේ නැත්තම් මේ ලෝකේ ගිහින් කොහේ හිටෙන්නද? මෙච්චර දුක් විඳිද්දිත් මේක ලැබයි කියලා හිතනවනේ. ඔවිත වඩා ඔක්කොම හම්බ වෙන්න ගියොත් ආයෝකෙ මිදෙන්න හිතෙයිද? මේ මෙච්චර මේ ඔව හොයාගෙන දුක් විඳලා විඳලා ඒ දුක පේන්නේ නැත්තම්. මනුස්ස ලෝකෙදී ඔක තේරුම් ගන්න පහසුයි. ඒකයි බුදු කෙනෙක් මනුස්ස ලෝකෙ උපදින්නේ. වැඩිම ප්‍රමාණයකට මේක අවබෝධ කරවන්න. දිව්‍ය ලෝකෙ ගිහින් බණ කිව්වට උච්චර අවබෝධ වෙන්නේ නැහැ. මොකද දුක පේන්නේ නැහැ. හා දුක පේන තැනක කියනකොට තමයි ආ ඇත්ත නේද මෙහෙම දෙයක් තියෙනව නේද කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්තම් අර ලොකු ප්‍රඥාවක් තියෙන කීප දෙනෙක් විතරයි ඕක තේරුම් ගන්න. වැඩි හරියක් තේරුම් ගන්නෑ. මනුස්ස ලෝකේ උපදින්න හිතලා හරියන්නේ නැහැ. ධර්මය අහන්න ලැබුණ නැත්තම්. ඒක තමයි මනුස්ස ලෝකේ ඉපදීමයි ධර්මය අහන්න ලැබීමයි කියන එකට කියන ක්ෂණ සම්පත. කොහොම ක්ෂණේක තමයි ඔක හම්බ වෙන්නේ. සබහා තියෙනවා ඉතින් ඔවයි කී දෙනෙක් අවබෝධ කරනවත් දන්නේ නැහැ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය වල ආයුෂ දිගයි කල්ප ගණන්. ඈ වැඩි. මනුෂ්‍ය ලෝකෙ එක්ක ගන්නකොට බොහොම වැඩි. අඩුම දිව්‍ය ලෝකයේ ආයුෂ ගත්තත් එහෙ මේ මෙහෙ දවස් 100ක් එහෙ එක දවසක්. අඩුම ආයුෂ අඩුම දිව්‍ය ලෝකේ. ඒ කියන්නේ අපි මැරිලා ඉපදිලා යන්න පුළුවන් එක දවසක්. ඒක තමයි. ඉතින් ඒ ආයුෂ ඒවයි බොහොම දිගයි. ආයුෂ දිගයි කියන්නේ මතක තියාගන්න දැන් තේරුම් ගන්න ඕන දිව්‍ය ලෝකේ වුණත් හදන්නේ පංච උපාදානස්කන්ධ නං සැපද දුකද? දුකයි. දැන් පංච උපාදානස්කන්ධේ හැදෙන හැටි කිව්වනේ ආයතනයක් වැඩ කරනකොට හදනවා පංච උපාදානස්කන්ධ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය පහ උපාදානය කරලා තමයි ගන්න. හරි? ඕක පෙන්නනවා බුදු කෙනෙක් ඔය දුක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඉතින් දිව්‍ය ලෝකෙ ගියහම දුක නැති වෙයි කියලා හිතන්න එපා. එහෙ ගියා. එහෙත් හදන්නේ පංච උපාදානස්කන්ධම තමයි. ඒක හැබැයි ගැඹුරු නුවණකට තමයි ඒක දුක කියලා පෙන්නේ. අර බලගැති නුවණට පෙන්නේ නැහැ ඒක දුකයි කියලා. අර දැල්ලලපයි කියලා හිතන නේද? සසරේ යන පුතක් යන මට්ටමට ඒක දුක කියලා පෙන්නේ නැහැ. ඒක සැප කියලා තමයි හිතන්නේ. බලගැටිය හිතන්නේ දැල්ලක් පැත්ත පත් වුණ ගම අන්න සැප කියලා. ඒ වගේ තමයි ඔව් දිවි ලෝකේ හැරි සැප ඇති කියලා හිතන්නේ. හැබැයි ඒ පණින්නේ දුකට. සසරේ යනවා. කොහේ හරි ආයේ උපදිනවා කියන්නේ දුකමයි. ඕක තමයි බුදු කෙනෙක් පෙන්නන්නේ. එහෙනම් පැහැදිලි කරන්නේ ඔය උපදීම නැති කරන මාර්ගය තමයි ධර්මය කියන්නේ. ලෝකෙන් එතර වෙන මාර්ගය, ලෝකෙන් මිදෙන මාර්ගය. අන්න ඒක අහන්න ලැබීම තමයි ඒ ෂණ සම්පත්තිය. කියන්නේ ඒක බොහොම ක්ෂණයක්. දැන් මනුෂ්‍ය ජීවිතය කියන්නේ ක්ෂණයක් වගේනේ. අර දිව්‍ය ලෝකේ හැම ආයසයක් ගත්තහම ඉතින් ඒ තරම් අඩු කාලෙකදී ධර්මයක් අහන්න ලැබෙන එක බොහොම කලාතුරකින් ලැබෙන ක්ෂණයක්. ඔක තමයි ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඕක ලැබුණ කෙනෙකුට විතරයි මේ සසරෙන් ගැලවීමක් ගැන හිතන්නවත් පුළුවන්. ලෝකෝත්තර දැක්මක් ගැන හිතන්නවත් පුළුවන් වෙන්නේ ওই ධර්මයක් ඇහුනොත්. දැන් ওই දේ ඇහුන් නැත්තම් අපිට හිතෙන්නේ නැහැනේ මේ ලෝකයයි ලෝකෙන් මිදීමකුයි තියනවා කියලා. නේද? මේ මොහොතක් මොහොතක් පාසා පංච උපාදානස්කන්ධ ලෝකයක් හදනවා කියන එක ඒක නිකන් කෙනෙකුට තේරුම් ගන්න බෑ. බුදු දහමක් අහලම විතරයි තේරුම් ගන්න පුළුවන්. ඒක බුදු කෙනෙකුටම පේන සත්‍යතාවය. ඒකයි මේ ක්ෂණ සම්පත්තිය බොහොම වටිනවා කියන්නේ. ඒකට මේ අහන්න ලැබුණ ධර්මයේ තේරුම් ගන්න කෙනා ඔන්න ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. මේ දැක්ම ආවොත්. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් ධර්මය අහලා එයා ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. හරි. එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ නැහැ. එතකොට අරශන සම්පත්තියෙන් වැඩක් නැහැ. කොහොම කලාතුරකින් ලැබුණ ෂණ සම්පත්තියෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔය සම්මා දිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් ධර්මය අහලා. හරි. ඒ කියන්නේ ලෝකය මොකද්ද නැත්නම් දුක මොකද්ද? ඒවයි සමුදය මොකද්ද? ඒව හටගන්නේ ඇයි? දුක දුක්ඛ සමුදය. එයාට තමයි Nirodhe තියෙන්නේ. නූපදින ගතිය. හරි. ලෝක Nirodhe හරි දුක්ඛ Nirodhe. එයා නූපදින බව. සමුදය යෙදුන් නැත්නම් උපදින්නේ. එහෙනම් ඒ සඳහා මොකද්ද කරන්න ඕන මාර්ගය? ඔන්න ඕක දකින්න කෙනාට සම්මා දිට්ඨිය ඇති වෙනවා. අන්න ධර්මයේ ප්‍රයෝජනේ ගත්තම වෙනවා. ෂණ සම්පත්තියෙන් අහන්න ලැබුණ ධර්මයේ ප්‍රයෝජනේ ගත්තා වෙන්නේ එතකොට. ওই ටික දැක්කේ නැත්නම් ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. හරි. කොච්චර ධහම දන්නවා කිව්වත් කොච්චර ධහමේ හැසිරෙනවා කිව්වත් ওই ටික ඔය දැක්ම ගත්තේ නැත්තම් ධර්මය අහලා මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තේ නැත්තම් ලෝකෝත්තර මාර්ගයට වැටුණාම ඉන්නේ නැහැ. නුවණින් දකින්න ඕනේ. ඔව් බණ ඇහුවටම වැඩක් නැහැ. ඒව නුවණින් විමසන්න. මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් බණ කතා කියේ ඉඳලා හරියන්නේ නැහැ. දිව්‍ය ලෝකේ යන හැටි, පෙරේත ලෝකේ යන හැටි. ප්‍රේතවත්තු, ඉමානවත්තු ඒවා තියෙනවා ඉතින්. අර කතා කියන්නේ සසර බය ඇති කරන්න විතරයි. සසර භයානක තැනක් කියලා පෙන්නන්නයි ඒ ප්‍රේතවත්තුයි විමානවත්තුයි තියෙන්නේ. ඔව් ඒ ටිකක් අර කෙලෙස් වැඩි කෙනා රවට්ටලා හරි කෙලෙස් තුනී කරන්න ඕනේ. දැන් නන්ද කුමාරයා කොහමද චතුරාර්ය සත්‍ය කිව්වේ නෑනේ. එතකොට මේ කෙලෙස් වැඩි වෙලාවේදී මේ කෙලෙස් වලින්ම ධර්මය අවබෝධ කරන්න ඒ වගේ දේවල් කියනවා. නැත්තම් අහන්නේ නෑනේ ධර්ම. ඉතින් ඒ සමහරුන්ට එහෙම ඒ කෙලෙස්ම උදව් කරගෙන කෙලෙස් නැති කරන්න පෙන්වන්න පුළුවන්. ඒ වුණාට අපි දහම තේරුම් ගන්න ඕන ඔය 31 තලෙන් කොහේ ගියත් දුකමයි කියන එක. මේ ලෝකේ කොහේ ඉපදුනත් දුක. ඒ ඉපදීම නැති කරන්න නම් මේ මොහොතේ ඊළඟ මොහොතේ උපදින එක නැති වෙන්න ඕන. ඊළඟ මොහොතේ ඉපදීම කියන්නේ ආයතනයක් උපද්දන ගතිය. පංච උපාදානස්කන්ධයක් උපද්දන ගතිය. ඇයි පංච උපාදානස්කන්ධයක් ඊළඟ මොහොතේ උපද්දන්නේ? මේ මොහොතේ රැවටෙන හින්දා. අර වතුරට එදෙන බල්ලා මේ මොහොතේ ඇහෙන් දැකීමේදී රැවටුණා තව බල්ලෙක් ඉන්නවා කියලා ඒ බල්ලා අත්දකින්නයි ආයේ ආයතනයක් උපදින්නේ. පංච උපාදානස්කන්ධයක් උපදින්නේ. එතකොට මේ අවිද්‍යාවයි මුලාවයි මේ මොහොතේ යෙදුණ හින්දා තමයි. ඔව් ලෝකෙට ආйти දෙයක් අත්දකින්න ඊළඟ මොහොතේ ආයතන උපදින්න. ඒ මුලාව යෙදුනහම ඊළඟට තණ්හාවෙන් ආයෙ උපදිනවා. එතකොට ඊළඟ මොහොතේ ඉපදීම නවත්තන්න නම් මේ මොහොතේ ලෝකෙට අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ. මේ මොහොතේ ලෝකෙට අහු වුණොත් ඒක අල්ලගෙන කර්ම කරනවා. කර්ම කරනවා කියන්නේ ලෝකේ යනවා විපාක. කර්ම කියවහම හොඳයි නරකයි දෙකමයි. පව් විතර නෙමෙයි. කර්ම කරන්න පුළුවන් ලෝකෙට අයිති දේවල් වල. ලෝකේ ඉක්මවා යනකොට කර්ම වෙන්නේ නැහැ. ලෝකෙට අයිති දේවල් පිළිගත්තා, දැඩිව බාරගත්තා, උපාදාන කළා කිව්වම ඒව අල්ලගෙන කර්ම කරනවා. ඒ කර්ම කරන කෙනෙක් ඉන්නවනේ. දැන් ලෝකෙට අයිති දේ පිළිහිටියේ නැත්තම් කර්ම කරන්න කෙනෙක් පිළිහිටන්නේ නැහැ. ඒකවට තියෙන්නේ හේතුඵල ධර්මතාවයක් විතරයි. ලෝකෙට කරන්න ඕනත් පින් කරන්නත් බෑ. දැන් ලෝකෙට අයිති දෙයක් කරලාගෙන ඉන්නේ පින් කරන්න නේද? දැන් දානයක් දෙන්න ලෝකෙට අයිති දෙයක්. ඔව් මෙහෙමයි. ඉතින් බලාපොරොත්තු නොවී පින් කරන්න පුළුවන්. අපේ අය පින් කරන්න පුරුදු වෙලා තියෙන්නේ බලාපොරොත්තු. ඉතින් පින් කරන්න ඕන. ඔව් බලා ඇලීම අඩු කරන විදිහට තමයි පින් කරන්නේ. ඇලීම වැඩි කරන්න පින් කරගෙන වැඩන්නේ. තණ්හාව වැඩි කරගෙන. තණ්හාව අඩු වෙන විදිහටයි පිනේ දෙන්නේ. ඒකට තමයි ඒවා කුසල් වෙන්නේ. තණ්හාව අඩු කරන විදිහට කරන පින් කුසල් වෙනවා. ඒක දක්ෂතාවය, කුසලතාවය. කුසල් කියන්නේ. තණ්හාව වැඩි කරන්න කරන ඒවා කුසලතාවයක් වෙන්නේ නැහැ. දාන දෙනවා ළමයි. ඒ සසරේ යන්නේ තව තව එකදක අත්හැරීම එන විදිහට දෙන්න ඕනේ. ඒක තමයි. ඒක තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? එතකොට තේරුම් ගන්න මේ ආයතන ගැන දකින්න ඕන. දැන් බුදු ප්‍රඥාන වහන්සේ පෙන්නන්නේම ඔක ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා කියලා තියෙනවා. ආයතන ගැන දකින්න ආයතන කුසලය කියලා කියන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මන. ඔය හය හොඳට නුවණින් දකින්න. එහෙම දැක්කොත් තමයි ඒගොල්ලෝ කරන මුලාවට අහු නොවි ඉන්න පුළුවන්. ඇයි? සිහිය විතරක් නෙමෙයි නුවණක් පිහිටන්න ඕනේ. සිහිය පිහිටීමත් උදව් වෙනවා. ඒක නුවණක් තියුණොත් ඔන්න ලෝකෙට අහු නොවන පැත්තට නැවත උපදින්න නැති තත්යකටපත් වෙන්න පුළුවන් ටිකෙන් ටික. මේ ආර්ය මාර්ගේ වැඩෙනවා ඒතකොට. ආර්ය මාර්ගය තේරුම් ගත්තොත් ආර්ය මාර්ගය නම් වැඩෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ආයේ අපාගත වෙන්නේ නැහැ. ඈ? එහෙම දෙයක් තියෙනවා. ඒතකොට මේ ලැබුණ ක්ෂණ සම්පත්තිය තව වැඩි දියුණු කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇති වුණොත් ආයේ දිගටම මාර්ගයේ වැඩිවීමක් වෙන්නේ කොහේ ඉපදුණාද? ඒ හින්දා බය වෙන්න ඕනේ. ඈ අපිට ෂණ සම්පත්තිය ඕන වෙන්නේ ධර්මය අහන්න. මේ ධර්මය අහලා තේරුම් ගත්තා නම් ආයේ ධර්මය අහන්න නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. එක සැරයක් දැක්ක කෙනා සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනා ආයෙත් ඒක කෙලවර කරනවා. ඒකයි මේ අර ඒ සෝතේට අහු වුණා කියන්නේ. ප්‍රවාහයට නිවන කරා යන මාර්ගයට වැටෙනවා. ඒකට ආයේ ධර්මය ඇහුණක් නැතත් එයා කවදා හරි අවබෝධ කරගන්නවා. අර ප්‍රවාහිනී ඉන්න මාර්ගයේ ආර්ය මාර්ගයේ කියන එක. ඒක තේරුම් අරන් මේ දැක්ම ඇති කරගන්නයි උත්සාහ කරන්න ඕනේ. ලෝකය කියන්නේ මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? දැන් ඔහම කියනකොට වැටහෙනව නේද? ඕකමයි සලායතන කියන්නේ මොකද්ද? සලායතන සමුදේ. නිරෝධේ මාර්ගේ. ඔය ටිකක් තියෙනවා අපිට. අපි ආයතනයක් වැඩ කරනකොට එළියේ දෙයක් පෙනෙන්නේ නැත්තම් ආයේ සලායතනයක් උපදින්නේ නැහැ. මොකද අර්ධේ අත්දකින්න අවශ්‍ය නැහැ නේ පෙනෙන්නේ නැත්තම්. තියෙනවා කියලා හිතුවොත් නේ ඔක අත්දකින්න ආයතනයක් ඕනේ. නේද? බාහිර දෙයක් අපි පැනෙව්වේ නැත්තම් ලෝකෙට අහු වුනේ නැත්තම් ආයේ ආයතනයක් උපදින්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඇයි තණ්හා කරන්න දෙයක් නැහැ නේද? දැන් තණ්හා කරන්න දෙයක් තියෙනකොට තමයි ඒක ආයෙ ආයෙත් දකින්න ඉතින් ආයතන උපදින්න ඕනේ. දෙයක් පිහිටන්නේ නැති වෙනකොට ලෝකෙ පිහිටන්නේ නැති වෙනකොට ආයතන වැඩන්නේ ආය ආයතන උපදින්න තණ්හාව වැඩෙන්නේ නැහැ. තණ්හාව තමයි ෂය වෙන්නේ. ඒකට තණ්හාව ෂය කරන කෙනා තමයි අර මහා පුරුෂයා කියන්නේ මජ්ජේ සුත්ති. නේද? සිබ්බණිය ෂය කරන. සෝද සිබ්බණි මජ්ජගා කියලා කියන්නේ. එයා තමයි සිබ්බණිය ෂය කරලා දන්නේ. තණ්හාව නැති කරලා දන්නේ. එහෙම වෙන්නේ ඉතින් මේ දැක්ම එන කෙනාට මේ ලෝකෝත්තර දැක්ම මොකක්ද කියලා හොඳට අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්න තමයි අපි ධර්මය අහන්න ඕන. ඒක නුවණින් විමසන්න ඕන. ඥානතෝ පස්සතු. අහන්න දකි. ඥානතෝ පස්සතු. ඒක අහන්න ඕන ධර්මය නුවණින් ඕක දකින්න. ඒක ආයෙ ආයෙ මෙනෙහි කර කර පෙන්වන්න ඕනේ. ඒකට දැක්කන. එහෙම කෙනාට තමයි ඔය ආශ්‍රව දුරු කරන්න පුළුවන්. ජානතෝ පස්සතෝ නෝ අජානතෝ නෝ අපස්සතෝ. අහන්න ඇති දකින්න ඇති කෙනාට බෑ ආශ්‍රව ප්‍රහාණය කරන්න. ධර්මය අහලා දකින්න කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. ඔව්. ඒ දැක්ම ඇති කරගන්නවා. ඔය දැක්ම ඇති කරගන්න නැතුව කෙනෙක්ගෙන් අහුවම මම මොකද කරන්න ඕන, භාවනා කරන්නේ කොහොමද, මොන භාවනාවද කරන්න ඕන කිව්වට එහෙම කියා දෙන්න පුළුවන් කමක් නැහැ. ඔව්. ඉතින් මේ දැක්ම තමන් තුලින් එන්න ඕන. වෙන කෙනෙක් තුල දැක්ම තියාගෙන කරන දේ විතරක් අහගෙන ගියාට හරියන්නේ නැහැ. ඒකයි අර ඥානතෝ පස්සතෝ. එයාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ හින්දා තමයි දැන් විදර්ශනය කරන්නේ කොහොමද හුවට කියා දෙන්න බෑ. මෙහෙම කරන්න මෙහෙම කරන්න කිව්වට තමන් තුල මේ දැක්ම ආවේ නැත්තම් විදර්ශනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගේ වැඩෙන්නේ නැහැ. අවබෝධය ආපු කෙනාට ඊළඟට ප්‍රශ්නෙකුත් නැහැ දැන් මොකද කරන්න ඕන කියලා. එයා දන්නවා මේ විදිහට කළොත් මේක අවබෝධ වෙයි. වෙන දෙයක් කරනකොට ආ මේකෙන් නම් මේක අවබෝධ වෙන්න බෑ කියලාද දන්නවා. ඔන්න ඔය අවබෝධි එන්නේ මේ ධර්මය දකින්නකොට. හරි. එහෙම නැත්නම් දැන් අර ඇහුවට අර ඊයේ ඇහුවේ ආනාපාන සතියෙන් කොහොමද විදර්ශනය කරන්නේ කියන එක සම්මා දිට්ඨිය තියෙන කෙනාටයි ඒක කරන්න පුළුවන්. ධර්මය අහලා දැනගත්තු කෙනාට විදර්ශනය කරන්න පුළුවන් ආනාපාන සතිය. ධර්මය අහලා දන්නේ නැති කෙනාට මෙහෙම කරන්න කිව්වට එතන විදර්ශනය වෙන්නේ නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් ආ ඔය හුස්මේ අනිත්‍ය බලන්න ඇති වෙනව නැති වෙනව බලන්න. ඉතින් ඔහි බලා ඉඳි මේ හිතරවට්ට ගන්නවා විතරයි. අවබෝධය එන්නේ නැහැ. එකනේ ධර්මය අහලා තේරුම් අරන් නැහැ. තේරුම් ගත්ත කෙනාටත් තියෙන අනිත්‍යයක් බලන්න. එකනේ මේ මුලාව හින්දා මෙහෙම පිහිටුවා. මේ මුලාව හේතුන් නැත්තම් පිහිටන්නේ නැහැ. අන්න හට ගැනීමයි නිරෝධයයි දකින. හට ගන්න හේතු ටිකක් දකිනවා. නිරෝධ වෙන්න හේතු ටිකක් දකිනවා. ඕක එක අනිත්‍යයක් බලන්න. හිතක් හිතක් ගානේ මුලා වෙන හිතක් ගානේ හට ගන්නවා. ඒ හිත නැතිවම නිරුද්ධ වෙනවා. වතුරට ඉබෙන බල්ලා වගේ. මුලාවෙන් බලනකොට තියෙනවා. මුලාව යෙදුන්නේ නැත්තම් පිහිටන්නේ නැහැ. සමුදේ යෙදුනොත් හට ගන්නවා. සමුදේ යෙදුන්නේ නැත්තම් හට ගන්නෑ. මේකයි යංකින්චි සමුදේ ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම කියන එක. හට ගන්න හේතු යෙදිලා නම් හට ගන්නවා. හේතු යෙදුන්නේ නැත්තම් හට ගන්නෑ. ඒක දාන්න පුළුවන් වෙන්න ඕනේ ලෝකෙට අයිති ඕනම දෙයකට. ඒ හින්දා තමයි මේ ලෝකෙට අයිති ඕනම දෙයක් ලෝකෝත්තර වෙන්න උදව් කරගන්න පුළුවන්. ලෝකෙට අයිති කියන්නේ මුලා වෙලා දැක්කා. සමුදේ යෙදිලා ලෝකේ හටගන්න. මුලාව නැතුව ප්‍රඥාවෙන් බැලුවොත් ඒක නිරුද්ධයි. තවට දකිනවා මේ ලෝකෙට අයිති දේවල් වලට තව නමක් දෙනවා මේ සංකත ධර්ම කියලා නේ. ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් සකස් කරලා තියෙනවා සංකත. ඒකට දැන් සකස් කරන්න හේතු ටික දැක්කනම් සකස් වෙනවා. මේ හේතු යෙදුන හින්දායි සකස් වෙන්නේ. හේතු යෙදුනේ නැත්නම් සකස් වෙන්නේ නැහැ. ඔක තමයි හේතුඵල ධර්ම නැත්නම් යම් කිච්ච සමුදය ධර්මයන් සබ්බන්තන් නිරෝධය. හේතුව දකින්න. හේතුව දකින්න ඉතින් ලොකු නුවණකුත් ඕන. ධහම අහලා ආපු එක. ලෝකෝත්තර දැක්ම. සම්මා දිට්ඨිය. ඊට ඒ සම්මා දිට්ඨියෙන් බලනකොට සම්මා දිට්ඨිය කියනකොට අර හතර ආකාරයට දාන්න ඕන. මේක මේකයි ඒකේ සමුදේ මේකයි. සමුදේ හේතුන් නැත්තම් හටගන්නේ. එහෙනම් ඒකට මාර්ගය. මාර්ගය තමයි ඔබ දකින්නේ. ඇත්ත ඇහිහෙට කිට දකින්න එක තමයි මාර්ගය. පෙන්න්නේ. නේද? ඇත්ත ඇති හැටියට පෙන්නන එක තමයි නේ හේතුව නැති කරන්නේ කොහොමද ඒ ඇත්ත ඇති හැටි පෙන්නන එක නුවණින් පෙන්නන ප්‍රඥාව ඒ ප්‍රඥාවෙන් දැකීමමයි විදර්ශනය කියන්නේ හේතුවක් දකිනවා හේතු හතරම දකිනවා ඒකට මේ මොකද්ද එය හටගන්නේ ඇයි සමුදය මොකද්ද සමුදය යෙදුම් නැත්තම් නිරෝධයි කියන එකක් දකින්න රූපයක් දකිනවා රූප සමුදයක් දකිනවා නිරෝධයක් දකිනවා ඒ බලනවා කියන එක තමයි මාර්ගය. ඒකට හතර ඒ හතරේ යෙදෙන්නේ. ඒක තමයි සම්මාදී.
බැලීම හිතීම තමයි මාර්ගය.
ඔව්. ඇත්ත ඇති හැටියට බැලි. දැන් අපිට මුලින් පේන්නේ මෝඩකමට පේනදි. ලෝකෙටයි දැන්. නුවණින් බලනකොට දැන් ලෝකෝත්තර විදිහ පේනවා. ඔය හතර තමයි චතුරාර්ය සත්‍ය. ලෝකෙට අයිති දැක්ම එන්නේ මුලාව යෙදුනහම නුවණ යෙදුනහම ඒක නිරුද්ධයි. ඔක තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියෙන් බලනවා කියන්නේ ඊතුරු මාර්ගාංග ඔය වැඩේ. සම්මා සංකප්පය ඒවා ටික. ඒක ඒ දැක්මට අනුවනි දැන් හිතන්. ඒ වැඩේන්නේ ආරයස්කන්ද. ඒක තමයි ලෝකෝත්තර මාර්ගය. ලෝක අමාරුයි වගේ පෙනුනට අමාරුමත් නැහැ. ඔයදී තේරුම් ගත්තොත් තේරුම් ගත්ත කෙනාට දැන් පේනවා මේක ඉතින් කරන්න පුළුවන් දෙයක්. අපි මේක කරන්නේ නැති හින්දා අමාරු වෙලා නිසා ඔව් නුවණින් නුවණින් පෙන්වන්න ඕන. රැවටෙන තැනම පෙන්වන්න ඕන. රැවටෙන්නේ ආයතනේ වැඩ කරනකොට. ආයතනේ වැඩ කරනකොට රැවටෙන්නේ කොහමද? ආයතනෙන් හදලා දෙන ප්‍රසාද රූපයේ හරියට අර චිත්‍රයක් ඇඳවල. ඒක විඥාණයෙන් දැනගන්නේ චිත්‍රය, ප්‍රසාද රූපය. එළියේ තියෙන රූපය නෙවෙයි. එළියේ තියෙන රූපය හැදුවේ මුලාව. අවිද්‍යාවයි මුලාවයි හින්දා තමයි එළියේ තියෙන රූපය. එතකොට ඒ අවිද්‍යාවේ මුලාවයි හින්දා ඒක හැදුවා කියලා දකිනකොට ඒක යෙදුන්නේ නැත්නම් එළියේ රූපේ හටගන්න නිරෝධය. එතකොට ඕක පෙන්නන එක තමයි මාර්ගය. විදර්ශන. ඒක තමයි ලෝකෙන් එතෙර වෙන මාර්ගය. ලෝකෙට අහු නොවන මාර්ගය. දැන් නොයාවබෝධ ගන්න තමයි අපි ධර්මය අහන්න ඕන නුවණින් විමසන්න ඕන. ඔක දැනගත්තාම ඉතින් ඒකේ යෙදෙන්නයි තියෙන්නේ. එතකොට ආයේ කෙක්කෙනාගෙන් අහන්න ඕනේ නැහැ දැන් මේ භාවනාව හරිද මේක කළායද්ද? දැන් මට අවබෝධය ආවද කියලා වෙන කෙනෙක් ගෙන්න ගින්න. එහෙම ඕන වෙන්නේ නේද? තමන්ම දන්නවා දැන් මේ වෙලෙන්නේ මාර්ගයේ මේ මේකෙන් එන්නේ ලෝකෝත්තර දැක්ම අවබෝධය. එතකොට ඒක කොච්චර කළොත් ඇද්ද කියන එක තමන්මයි දන්නේ. එතකොට තමයි කෘත්‍ය කියන එක එන්නේ. සත්‍ය ඥානය ආවට පස්සේ ওই කෘත්‍ය. ඉතින් කවදා හරි අවබෝධ වෙයි දැන් නම් තවත් කරන්න දෙයක් නැහැ. කෘත කරලා ඉවරයි. ආයි ලෝකෙට අහු වෙන්නේ නැහැ කියන මට්ටමකට ආවම කෘත. අපි පරණ පුරුද්දට ලෝකෙට අහු වෙනවනේ. පරණ දෘෂ්ටිවලට. ආයි දෘෂ්ටිවලට ආයිත් අහු වෙන්නේ නැහැ කියන මට්ටමකට ප්‍රත්‍යක්ෂ ඥානය ආවා කිව්වහම තවත් කරන්න දෙයක් නැහැ. කෘත ඥානය. ඒ රහතන් වහන්සේ. එතකන් ඉතින් කරන්න දේවල් තියෙනවා. හොඳයි. තේරුම් ගත්තා නේද? කියන දේ. ආ. එතකොට ඕක තමයි දැන් කරන්න ඕනේ. අර මේ තියෙන ඒවා නෙමෙයි නේද? දැන් ඔය අවබෝධය ගන්න හිත දිහා බලබලා ඉන්නේ නිකන් ඉන්න ගම. හොඳයි. එතනින් අපි අවසන් කරමු. ඉතින් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් භාවනාවල යෙදුණා. භාවනාවල යෙදුණා. අපි ධර්ම සාකච්ඡා කළා. මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා. සීල සමාධි ප්‍රඥා වැඩුණා. ඒවා මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් අපි පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දේ දේශන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙත්තා. දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන මේ දෙවි දේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල සමාත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා. ආකාසට්ටා ච බුම්මන්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මන්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මන්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ඊළඟට මළගිය කෙනෙක් නරක තැනකයි උත්පත්ති ලැබලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා මේ උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් අනුමෝදන් වේවා හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න යම් කිසි දවසක මේ නිවන් අවබෝධ වෙනකම් නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. නිවන් මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. එතකොට මේ අපේ අවිද්‍යාව හින්දා තමයි ඔක්කොම සංකාර ටික කරන්නේ. ලෝකෙට අයිති දේවල් හදන්නේ. එතකොට මේ හදන සංකාර සේක සබ්බේ සංකාරා. ඒවයි ලක්ෂණ ටික තමයි අනිත්‍යයි අපව දුකටපත් කරනවා. අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේ මේ හිතට අරමු වෙනන ධම්ම සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති බව. ඇත්ත ඇති හැටියට තේරුම් යන යදා ප්‍රඥාය පිස්සති. එතකොට මේ මුලාව හින්දා අපි හදාගත්තු දුක කලකිරිලා අතාරිනවා. පංච උපාදානස්කන්ධ දුක කලකිරිලා අතාරිනවා. ආයේ හදන්නේ නැහැ. අතනි බින්දති දුක්ඛ. ඒක තමයි නිවනට මාර්ගයේ විසුද්ධියට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.